සාදු. 2019 වසරේ දෙවැනි මාසේ 3 වෙනිදා භාවනා වැඩසටහන සම්මා සමාධි ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානයේදී ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත පින්නතුනේ මෙහෙට පැමිණෙන පින්නතුන්ට මේ දෙකෙන්ම අපි ආමන්ත්‍රණය කරන්න ඕන ශ්‍රද්ධාවන්ත ප්‍රඥාවන්ත පින්නතුනේ. ගොඩක් විහාරස්ථානවලදී ආමන්ත්‍රණය වෙන්නේ ශ්‍රද්ධාවන්ත පින්නතුනේ කියලා විතරයි. මොකද ශ්‍රද්ධාව විතරයි තියෙන ප්‍රඥාව නැහැ. ඉතින් අපි මෙහෙට එන පින්නතුන් ළඟ ඒ ප්‍රඥාවත් දකිනවා ශ්‍රද්ධාවත් දකිනවා. දැන් හොඳ ශ්‍රද්ධාවක් තිබුණු නිසා පැමිණිලා හොඳ ප්‍රඥාවකින් සද්ධර්ම ශ්‍රවණය කරන කුමක් පිණිසද? මේ ජාතියක් ජරාවක් මරණයක් නැත්තා වූ ශාන්ත නිවන අවබෝධ කර ගැනීම පිණිස. ඇයි අපි ප්‍රඥාවෙන්ම ශ්‍රවණය කළ යුත්තේ, ධර්මයේ බැලිය යුත්තේ? මේ නිර්වාණය කියලා කියන්නේ පින්නතුනේ ඥාන දර්ශනයක්. සම්බේ සංඛාර අනිච්ච යදා පඤ්ඤාය පස්සති. මේ ප්‍රඥාවෙන් දකින දෙයක්. එහෙම නේද පින්නතුනේ? ප්‍රඥාවෙන් දකින දෙයක්. අත නිබ්බින්දති දුකේ සමග්ගෝ විසුද්ධිය. ඒක තමයි දුකෙන් අත මිදෙන දේ. එහෙම නැතුව වෙන දෙයක් නෙමෙයි. නිවන කියන්නේ නුවණින් දකින දෙයක්. ධර්ම අවබෝධය වෙච්ච කෙනෙක් තව කෙනෙක්ව හඳුනගන්නේ කොහොමද? ඒ හඳුනගන්නෙත් පින්නතුනේ එයාගේ ප්‍රඥාව කොයි වගේද කියලා බලලා. කෙනෙක්ගේ ඥාන දර්ශනය අනුව තමයි කෙනෙකුට පැමිණෙන සංස්කාරවල බලය පවතින්නේ. ඒ බලය විසිරලා යනවද, ගොනු වෙලා යනවද කියලා ඒක තීන්දුව තීරණය එන්නේ එයා තුල පවතින ප්‍රඥා බලය. අපි උදාහරණයක් කියමුකෝ. එක්කෙනෙකුට බනිනෝ යම්කිසි අසභ්‍ය වචනයකින්. බැන්නහම එයාට ඒක ගොනු වෙන්න විදිය කොහොමද? එයාගේ ප්‍රඥාවේ තියෙන ස්වභාවය අනුව. දැන් විශාල පඬිවරයෙකුට දොසක් රෝපණයක් කළොත් දෝෂාරෝපණයක්. එයා ගන්න ක්‍රමයයි ඒ වගේම නුවණ මද කෙනෙකුට ඒක එල්ල වුණාම එයා ඒක දරා ගන්න විදියයි කියන එක දෙකක්. ඒ තමයි එයාගේ ප්‍රඥාව පෙන්වන විදිය. ඉතින් පුජ්‍යලයේ ස්වરૂප මැනගන්න ඒ හැටි අපහසුාවක් නැහැ. සාමාන්‍යයෙන් ඒක කෑම පිඟානක් දීලත් මැනගන්න පුළුවන් කමක් තියෙනවා. කොහොමද මෙයාගේ ස්වභාවය කියලා. ඔය ඉස්සර මනමාල මහත්තුරු මනමාලි බලන්න ගියාම සමහර තාත්තලා එන ඒ අලුත් බෑනට දුන්නලු අන්නාසි ගෙඩියක් කපන්න. මුළු ජීවිත කලමනාකරණය මේ මිනිහට මේක කරන්න පුළුවන්ද බැරිද කියන එක මාමා තේරුම් ගත්තා. කොල්ල අන්නාසි ගෙඩිය කපන දිහා බලාගෙන ඉඳලා. මං හිතන්නේ මේ ඇත්තන්ට මනමාලිය දෙන්න කෙසේ වෙතත් භාවනාවට ගන්න කලින් අන්නාසි ගෙඩියක් දීලා බලන්න ඕන. මේක කොහොමද කපා ගන්නවද, අනා ගන්නවද, අත කපා ගන්නවද කියලා. අන්නාසි ගෙඩිය එහෙම කපන්න බෑ. ලෝභකමට කපන්නත් බෑ. ඈ එක අර පරිස්සම හැතුව කපන්නත් බෑ. මේක පුත අන්නාසි ගෙඩිය කන්න දෙයක් ඉතුරු වෙන්නේ නෑ. ඒකේ හරි වෙන ගෙඩියක් වගේ නෙමෙයි අන්නාසි ගෙඩිය. හරි සූක්ෂමයි. එක පැත්තකින් මේක හැම පැත්තෙම අල්ලන්න බෑ. කටුව එහෙම ඇනෙනවනේ. ඒ වගේ ප්‍රඥාවන්ත භවක් පිළිඹු වෙනවා. ඒක මෙයාගේ තුළ තියෙන සිහිය, ඒ වගේම ප්‍රඥාවන්ත බව, ඒ වගේම සැලකිලිමත් බව ආදී කොට ඇති කරුණු දහස් ගානක් මේකෙන් අපිට හොඳින් විමසුන් බුද්ධියෙන් බලා හිටියොත් තේරුම් ගන්න පුළුවන්. ඒ වගේම අපේ නායක හඳුනමක් ඉන්නවා, උන්වහන්සේ ළඟට ගිහාම හැමෝටම ටොපිය ටොපිය දෙනවා. ඕගොල්ලෝ ගියොත් එම ඕගොල්ලන්ට ටොපියක් හම්බ වෙනවා. ටොපියක් දීලා නායක හඳුන සීළු දෙනත් එකම කතා කර කර ඉන්නවා. හැබැයි උන්වහන්සේ ටොපිය දීලා ටොපි කන්න දුන්න නෙමෙයි, උන්වහන්සේ මනිනවා මේ ආපු මිනිස්යාගේ චරිතය මොන වගේ කෙනෙක්ද, මෙයා ශ්‍රද්ධාවන්ත චරිතයක්ද, මෙයා විශ්ෂිප්ත චරිතයක්ද, මෙයා මොන මොන වගේ චරිත ලක්ෂණ වලට ප්‍රඥාවන්ත චරිතයක්ද ආදී වශයෙන් මෙයා බලනවා. මෙයා ටොපියට කරන වැඩේ, ටොපිය කන විදිය, ටොපි කොලේට කරන වැඩේ. ටොපි කොලේ තැමෝම එක එක විදියයි. ටොපි කොලේ අතේ මිටි කර කර ඉන්නවා, එහෙම නැත්නම් ඒක බොම් පිළිවෙලට ගිහිලා අර ඩස්බින් එකකට දානවා, එහෙම නැත්නම් ටොපි කොලේ තියෙනම තැන මෙහා පැත්තට විසි කරනවා නේද බලන්න නැතුව. එහෙම නැත්නම් ඒක තමන්ගේම සාක්කුවේ දා ගන්නවා. ටොපිය දුන්නාම සමහරලාට කෑල්ලක් කඩාගෙන කාලා තව කෙනෙක්ට තව කෑල්ලක් තියා ගන්නවා දරුවෙකුට හරි දෙන්න. සමහර අයගේ චරිත හරි පුදුමයි, වෙනස්. එහෙම නේද? ටොපියක ගත්තාම කරන වැඩ. ඉතින් මේ හැම දෙයකින්ම තමන්ගේ චරිතය, තමන්ගේ ගුණය, තමන්ගේ ශ්‍රද්ධාව, ප්‍රඥාව පිළිබිඹු කරනවා. ඒ විතරක් නෙමෙයි, ඔය ඉන්නේ ඉරියව්වෙන් කියන්න පුළුවන්. මේ වෙලාවේ ශ්‍රද්ධාවෙන් ඉන්නවද, ප්‍රඥාවෙන් ඉන්නවද, සිය විකල්යෙන් ඉන්නවද, විරුද්ධව ධර්මයේ කෙරෙහි අපහැදීමෙන් ධර්මය අහනවද, පැහැදීමෙන් අහනවද, සැකයෙන් ඉන්නවද, මානසික ආතතියකින් පීඩනයකින් ඉන්නවද කියන වගේ කාරණා පවා හොඳට මනාව ප්‍රකට වෙනවා තමන්ගේ තියෙන ඉරියව් සහ පැවැත්මේ ස්වභාවයෙන්ම කියන්න පුළුවන්. මේවා ගැන මහා පඬිවරු තේරුම් අරගෙන පැහැදිලි කරලා තියෙනවා. ඒ වගේම මිනිස්සු ගැන අවදීන් හිටියාම ඔබ තේරුම් ගන්න පුළුවන්. හරි, කෙසේ හරි තමන්ගේ චරිතය, ගුණය හඳුනාගෙන දැන් අපි මේ බුදුහාමුදුරුවන්ගේ නිර්වාණ ගුණය හඳුනගන්න මහන්සි වෙනවා. අද පුළුවන් වේද, හිට පුළුවන් වේද, මේ ආත්මේ පුළුවන් වේද, බැරි වේද කියලා දන්නේ. අපිට හැකි පමණින් අපි මේ මහා කන්ද තරණය කරනවා. කුඳු ගගහා හරි රොටි ගගහා හරි අපි මේකට මේ කන්ද තරණය කරනවා බැරි බැරි ගාතෙන්. ඒකට හේතුව සසර අපිට අපා දුකෙන් බේරෙන්න, සසර මහා දුක් වලින් බේරෙන්න, පෙරේත පිසාච ආත්මවල උපදීමෙන් බේරෙන්න තමයි මේ කරන මෙහෙය. ඒ වගේම ජීවිතයේ ජීවත් වෙන කාලයේදී ලැබුණු දුක් ටික නිමා කරගන්නත්, අලුතෙන් ඇතිවෙන දුක් වලට පහසුවෙන් මුහුණ දෙන්නටත් අවශ්‍ය කරන ශක්තිය ඇති කර ගැනීම සඳහා තමයි මේ නිර්වාණ ගවේෂණය කරන්නේ. ගවේෂණය කරන්න නැතුව අහගෙන හිටියට නිවන් දකින්න බෑ. ගවේෂණාත්මකව ඇසිය යුතුයි. අපි ගවේෂණය කරන්න කරුණු දෙනවා පින්වතුන්ට. ගවේෂණය කරන්න කරුණු දුන්නාම ඒක ගවේෂණේ තමන් කරන්න ඕන. අත්වැඩ දුන්නාම ඒ දේවල් වලින් ළමයි ඒ අත්වැඩ නිර්මාණය කරනවා වගේ ගවේෂණය කරන්න අවස්ථාවක් දුන්නාම තමන් ඒක ගවේෂණය කරලම අත්දැකීම ලබන්න ඕන. එහෙම නැතු කියලා දෙන්න පුළුවන් එකක් නෙමෙයි නිවන. ගවේෂණයට මඟ පෙන්වීමක් පමණයි කරන්නේ. ඊළඟට පින්නතුනි අවබෝධ කොට යුතු ධර්මයක් කියාදී හැකි ධර්මයක් නෙමෙයි. බුදුරජාණන් වහන්සේගේ සමයේදී ඕනතරම් සමහර උදවි අහවල් කාරණේ කියා දෙන්න කියනවා. ඒවල බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒක කියාදී හැකි කාරණා නෙමෙයි, ඒක අවබෝධ කළ යුතු කාරණයක් කියලා. ඒක ප්‍රත්‍යක්ෂ කළ යුතු කාරණයක්. ප්‍රත්‍යක්ෂය තු කළ යුතු කාරණා කියා දෙන්න පුළුවන් කමක් නැහැ. ඒක නිර්වාණය කියන්නේ කියා දෙන්න පුළුවන් කමක් නැහැ. ප්‍රත්‍යක්ෂ කිරීම උදෙසා මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. එච්චරයි කරන්න තියෙන්නේ. ප්‍රත්‍යක්ෂ කර ගැනීම උදෙසා මඟ පෙන්වීමක් කරන්න පුළුවන්. ඒ මඟ තමන් ගමන් කරලා නිවන් මඟ සොයා ගත යුතුව පවතිනවා. ඒක තමන්ගේ තියෙන අතහැරීමේ තරමට අවබෝධය පැන නැගීවි. අත්හරීද ලේසියෙන් තමන්ගේ දෘෂ්ටි තමා. දෘෂ්ටි පුරව ගන්නවද දේශනාවට ඇවිල්ලා දෘෂ්ටි අත්හරිනවද? මහජන මුත් එක් වගේ ආවොත් නම් එයා දෘෂ්ටි පුරව ගන්නවා. ඒ කියන්නේ මම ඔක්කොම දන්නවා, මම මේ ආවේ මොකද්ද කියන්නේ කියලා බලන්න. නේද? මම දන්නවා මං ආවේ මේ මොකද්ද මේ හඳුරු කියන්නේ කියලා බලන්න. ඒක මහජන මුත්තා දෘෂ්ටි පුරව ගන්නේ. නෑ මම මොකවත් දන්නේ නෑ. දන්න ටිකක් තියෙනවා. ඒ දන්න ටිකත් එච්චර වටිනකමක් නෑ. මම නොදන්න ටික හැමතිස්සෙම පුරව ගන්න, එහෙම නැත්නම් සම්පූර්ණ කර ගන්න තමයි මම ඇවිල්ලා ඉන්නේ. ඔබට පුළුවන් නම් කිසිවක්ම නොදන්නා කෙනෙක් හැටියට ශ්‍රවණය කරන්න. මෙහෙන් කිසිවක් ගන්න එපා. ඔහෙන් කිසිවක් මෙහාට දෙන්නත් එපා. මෙහෙන් කිසිවක් ඔහෙට ගන්නත් එපා. දෘෂ්ටි වශයෙන් මම ඔබට මෙහෙන් දෘෂ්ටියක් නොදී සිටින්නම් ඔබ ඔබේ දෘෂ්ටියත් හලන්න. ඊට පස්සේ බලන්න මේ ධර්මශාලාව මොන තරම් ලස්සනද කියලා. දෘෂ්ටි නැති මිනිස්සුයෝගෙන් පිරුණාම මොන තරම් සිල්වත්ද ඒ අය? ඈ දෘෂ්ටි නැති මිනිස්සුයෝ පිරුණාම මොන තරම් සිල්වත්ද ඒ තැන? දෘෂ්ටිගත මිනිස්සුයෝ ඉන්නකන් සිල්වත්ද එතන? නෑ එතන සිල්වත් නෑ පින්නතුනේ. දෘෂ්ටිගත මිනිස්සුයෝ ඉන්නකන් එතන සිල්වත් නෑ. සිල්වත් වෙන්නෙත් නෑ. හැමදාම හැමතැනම ගස්ටන ටිකක් තමයි තියෙන්නේ. දෘෂ්ටි නැති තැන පමණයි සිල්වත්කම තියෙන්නේ. දෘෂ්ටි නොගන්නා වූ තැන තමයි සිල්වත් බව තියෙන්නේ. දෘෂ්ටි නැති සිල්වත් බව තියෙනවා නම් අන්න ඒක තමයි පින්නතුනේ ආර්ය සීලය. නොකැඩෙන, නොබිඳෙන, නොසිඳෙන, පළුදු නොවන, කිලිටි නොවන ආර්ය සීලය. දෘෂ්ටි නොගැනීම සම්මා දිට්ඨිය. ඒ සීලය ඇයි එහෙම සීලයක් කියලා කියන්නේ? ඒ සීලය පින්නතුනේ හිතගත සනහන සීලයක්. ඇයි දෘෂ්ටි ගන්න එපා කියලා කියන්නේ? අපිට දෘෂ්ටි ගත්තාම ගැටීම හට ගන්නවා. දෘෂ්ටි ගත්තාම ඇලීම හට ගන්නවා. දෘෂ්ටි ගත්තාම වේදනා හට ගන්නවා. දෘෂ්ටි ගත්තාම තණ්හා මාන දිට්ටි හට ගන්නවා. දෘෂ්ටි ගත්තාම සුඛ දුක්ඛ උපේක්ෂා බව හැදෙනවා. ඒක මහ දුකක්. පංච උපාදානස්කන්ධා දුක්ඛ. මේ ලෝකේ යම් යම් අයට යම් යම් දේවල් වැරදි කියලා කියනවා. ආරක වැරදි, මේක වැරදි, අරක නෙමේ හරි, මේක හරි, මේක තමයි හරි කියලා හරි යුද්ධයක් තියෙනවානේ. ඒක තමයි හරි, මේක තමයි හරි කියලා. මේ දෘෂ්ටි නැති කෙනෙකුට බින්නතුනේ ওই ප්‍රශ්නේ නැහැ. අරක හරි කියන තර්කෙත් නැහැ, මේක වැරදි කියන තර්කෙත් නැහැ. දෘෂ්ටි නැති කෙනෙකුට එහෙමයි ස්වභාවය. මේ ලාභාල මිනිසුන් විසින් තමයි මේ පනවා ගැනීම වල මේක හරි මේක වැරදි කියලා ඔය ලෝකේ දාගෙන තියෙන්නේ. ලෝක සම්මුතියට හරි වෙන්නත් පුළුවන් වැරදි වෙන්නත් පුළුවන්. උන්වහන්සේලා ඒ දෘෂ්ටි ගන්න නැති තත්ත්වයට පත් වුණාට පස්සේ ඒ තනත්තා ඒ තනත්තිය ඒක එහෙම මනින්නේ නැහැ. ඒක ස්වභාව ධර්මයෙන් ප්‍රත්‍යක්ෂතාවය තුලින් සිද්ධ වෙනවා මිසක් ඒක දෘෂ්ටියකින් මනින්නේ නැහැ මේක හොඳයි මේක නරකයි කියලා. දැන් උදාහරණයක් වශයෙන් මහා කාශ්‍යප මහරහතන් වහන්සේට දර ඉපලකින් ගහනවා මේ පාරේ පින්ඩ පාත වැඩෙද්දී. දැන් බැලුව බැලමට තමන්ගේ මානව අයිතියද විදහසට බාධා කිරීමක්. පාරේ යද්දී නිකම් පින්ඩ පාත වැඩෙන ආතන් වහන්සේ කෙනෙකුට නිකම් මේ කොළු ගැටේ ගිහිල්ලා දර ඉපලකින් පාර දෙනවා. ඒවට හිතා ගන්නකො රහතන් වහන්සේලා කියන අයත් මේ රස් විහිදුවාගෙන ඈ මේ ගම දෙකක් කරගෙන වැඩියේ නෑ නේ නිකම් මේ පාරේ නිකම්ම නිකම් මිනිස්සෙක් හැටියට අද වැඩියත් ඔබට අපිට අඳුන ගන්න බැරි වෙයි. යන් කඩපිල්ල අතරින් ඔය වැඩම කරගෙන ගියා. මන් දන්නේ අද ඉන්න බෞද්ධ පින්වතුන් බාර ගැනීමද කියලා. ඒ වගේ දැන් මේ මහා උත්තම රහතන් වහන්සේ නමක් මේ වඩින්නේ. මේ කඩපිල් පහු කරගෙන වඩිනකොට එතන හිටපු කොළු ගැටේ පාර දුන්නා. පාර දුන්නාම දැන් බලන්න ඒක හොඳයි නරකයි කියලා බෙදුවේ නැහැ. සම්මුති වශයෙන් නරක වෙන්න පුළුවන් තමයි පාර දුන්නා. නමුත් ඒක බෙදුවේ නැහැ. අන්න ඒකයි මේකේ තියෙන අර ස්වභාවය. ඒක බෙදුවේ නැහැ. ඒ අර කඩපිලේ හිටපු අනිත් මිනිස්සු ටික අර කොල්ලට අල්ලගෙන ගැහුවා හොඳටම මේ ඇයි මේම ශ්‍රමණේකට මේ පාර දුන්නේ කියලා. ඊට පස්සේ උන්වහන්සේ හැරිලා ඇහුවේ ඇයි ඔය කොල්ලට පාර දෙන්නේ? ඇයි දැක්කේ නැද්ද ඔබ වහන්සේ දර ඉපලකින් ගැහුවා මේ මිනිස්සයා? ඒකයි අපි ගහන්නේ මේ මිනිස්සයට අල්ලගෙන. මේ දර ඉපලක් වදිනවා නම් තේරුණා. හැබැයි ඉතින් කෙනෙක් ගැහුවා කියලා නම් මට තේරුනේ නැහැ. දර ඉපලක් වදිනවා මට තේරුණා, කෙනෙක් ගැහුවා කියලා තේරුන්නේ නැහැ. එතකොට බැන්නත් එහෙමයි. ධ්වනියක් නම් කන් බෙරේ වැදුනා, හැබැයි බැන්න කියලා තේරුන්නේ නැහැ. එතකොට ඇහැට පේනවා. රූප මාත්‍රයන් නම් මම දැක්කා. කවුද කියලා නම් දන්නේ නැහැ. මොකද්ද කියලා නම් දන්නේ නැහැ. මේ Nirodhe ස්වභාවය මේ පෙන්වන්නේ. Nirodhe ස්වභාවය පෙන්වන්නේ. බෙදන්නේ නැත්තම් සිල්වත්කම හැම මොහොතකම පින්තුන් ළඟ මතුවෙනවා. ඒ සිල්වත්කම වැඩි වෙනවා. බෙදන්නේ නැත්තම් මිනිස්සයට හරියට බෙදන්න අවශ්‍යයි. හැම මිනිස්සෙකුටම බෙදීම අවශ්‍ය වෙලා තියෙනවා. ඒක නිසා තමයි ලෝකේ මහා බෙදීම් ගොඩයි. මල කියන ලෝකෙ බෙදීම් කොච්චර තියෙනවද කියලා? මිනිස්සු කරන හැම දෙයකම තුල තියෙන යම්කිසි බෙදීමක්. බෙදා ගැනීමක් තමයි තියෙන්නේ. ඔතා ගැනීමක් තියෙන. එහෙම නැත්නම් මගේ කර ගැනීමක්. අප්‍රමාණ බෙදීන්නේ කියලා නිමක් කරන්න බෑ. රටවල් හැටියට, ගම් හැටියට, පළාත් හැටියට, පළාත් වලින් ගෙවල් හැටියට, ගේ ඇතුලේ තමන්ගේ බෙදීම් තියෙනවා. පස් දෙනෙක් අතර ඉන්නවනම් පස් දෙනා අතර බෙදීම් නැද්ද? තියෙනවා. කාමරයක් බෙදා ගන්නවා. රණ්ඩු නම් එන්නේ මගේ කාමරයට කියලා ගෝරි දාන්නේ. ඉතින් මේ බෙදන්න හරි කැමති. ඊළඟට තමන්ගේ සිතුවිලි අතර ගත්තාම ඒ වගේම එයාගේ රාජ්‍ය තුල එයා අප්‍රමාණ බෙදීම් කරනවා. මේවා 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 මේමයි. මේවා මේම මේ 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 විදියයි. එයා බෙදීම් ගොඩාක් කරගෙන රාජ්‍ය නායකයෙක් රටක් පාලනය කරද්දී ලබන පීඩාව තමන්ගේ ආධ්‍යාත්මය තුල තමන්ම ලබනවා. තමන්ගේ ආධ්‍යාත්මය තුලම තමන් ප්‍රශංසා කරනවා, තමන්ගේ ආධ්‍යාත්මය තුලම තමන් සමහර දේවල්ට නිඳා කරනවා, සමහර දේවල් උපේක්ෂාවෙන් බාර ගන්නවා. මේ හැමදේම තුල දක්නට තිබෙන්නේ බෙදීම. බෙදන්න පුරුදු වෙලා තියෙනවා. ඇයි මෙච්චර මේ බෙදන්න ආසක්ත? කෑදර ඇයි මේ බෙදන්න මිනිස්සු? නොබෙදා ඉන්න බැරිද අපිට? බෙදනවා කියන්නේ වෙන් කරනවා, කොටස් කරනවා. රූප වශයෙන්, ශබ්ද වශයෙන්, ගන්ධ වශයෙන්, රස වශයෙන්, ඒ බෙදන එකට තමයි පිනතුනේ දෘෂ්ටි කියලා කියන්නේ. බෙදුවොත් දෘෂ්ටියක් ඒක. බුදුහාමුදුරන්ට දෘෂ්ටි නැහැ. ඒක ඔප්පු වෙන්න මෙන්න මෙහෙම කතාවක් තියෙනවා. බුදුහාමුදුරු කෙනෙක් ළඟට ගිහිල්ලා ඔබට හැගෙනම් කවදක හරි ලැබුණොත් එන්න මෙහෙම කියන්නකෝ. කොස් ගහ පෙන්නලා කියන්නේ මේක පොල් ගහ කියලා කියන්නේ. කොස් ගහ පෙන්නල මොකද්ද කියන්න ඕන? මේක පොල් ගහයි කියලා කියන්නයි තියෙන්නේ. කොස් ගහක් පෙන්නල පොල් ගහයි කියලා කිව්වහම කොයි වගේ උත්තරයක් ලබා දෙයිද? කියන්න බලන්න ඔයාට කොහොමද ඒ උත්තරේ ලබා දෙන්නේ කියලා. කොහොමද ඒ උත්තරේ ඔයාට ලබා දෙන්නේ? කුස් ගහක් පෙන්නලා පොල් ගහයි කියලා කිව්වහම මොකද දෙන උත්තරේ? ඔබ දෘෂ්ටි ජාලයක් තියෙන කෙනෙක් හැටියට උත්තරයක් දෙන්නත් පුළුවන් ඔබට. ඒ වගේම ඔබට දෘෂ්ටි නැති කෙනෙක් හැටියට බලන උත්තර දෙන්න බලන්න. කොහොමද උත්තර දෙන්නේ? බුදුරජාණන් වහන්සේට එහෙම තර්ක ඇවිල්ලා තියෙනවා. බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහෙමයි ප්‍රකාශ කරන්නේ. අතු ඉති පැතිරිච්ච තරමක් රවුන් කොළ තියෙන ගහට කෙටුවාම කිරි එන ගහේ මුලද මැදද අගද හැමතැනම ගෙඩි හැදෙන යම් කටු සහිත වාගේ ඒ ගෙඩි හැදෙන ඒ ගෙඩි ඇතුලේ කොහොල්ලා තියෙන මදුළු තියෙන මදුළු ඇතුලේ ඇට තිබෙන මිනිසුන් විසින් ඒ ආහාරයට එහෙම ගන්න මේ ගසට ඔබ කියන්නේ පොල් ගස කියානම් ඒ නෙවෙයි. අපර තේරුණාද ඒකේ මොකක්ද කියන කතාව කියන්නේ? දැන් ඔය මෙතන කවුරු හරි ඉන්නෝ පියදාස කියලා කෙනෙක්. ඔය පියදාසට මේ නම හොඳ නෑ. මම කැමති නෑ පියදාසට. එයාට හිතෙනවා මම සුමන දාස වෙන්න ඕන කියලා. එයාත් හැමෝත් එක කතා කරලා, නීතිච්ච මහත්තයත් එක කතා කරලා, රජිස්ටර් කෙනෙක් එක්ක කවුරු හරි එක කතා කරලා මේක ඔක්කොම ලියලා ඉවරලා දියුරුම් පෙස්සම කර මොනව හරි ගහලා මෙයා ජාතික ඇඳුරුම්පදින්ම වෙනස් කරගන්නවා. මං අද සිටන් පියදාස නොවේ සුමන දාස කියලා. තව පුජ්‍යල වෙනස් වුණාද? පුජ්‍යලයමයි. එතකොට පියදාසර දැන් කියන්න පුළුවන් අපිට සුමන දාස කියලා. නමුත් ඒත් පුජ්‍යලයයි කයි. ඊළඟට කියනවා මේව ඡායාරූපයෙන් පෙනී සිටින මෙන්න මේ රැකියාව කරන මේ මේ ලක්ෂණ තිබෙන මේ තනත්තා අද සිටන් සුමන දාසනේ පිය දාස කියලා හඳුන්වා දෙනවා කියලා. සුමන දාස කියලා හඳුන්වා දෙනවා. නැත්තම් පිය දාස කියලා මාරු කර ගන්නවා කොහොම හරි. ඉතින් ඒකයි වෙන තුනේ. එතකොට මේ නමක් නැහැ. එතකොට නම කියන්නේ මොකද්ද? දෘෂ්ටියක්. නම කියන්නේ ඒ දෘෂ්ටියක්. ඔය ඇත්තන්ගේ නමේ ඒ දෘෂ්ටිය කිඳා බහැලා තියෙනවා ඇතුළට. එහෙමයි. දෘෂ්ටියේ නම කිඳා බහැලා තියෙනවා. ඒ නම වෙනුවෙන් හරි කැමතියි. ඉතින් දෘෂ්ටි නැතිවීම කියන එක පළමුවෙන්ම එතන දැනෙන දේ තමයි ඒ නම තමන්ගේ නෙමෙයි කියලා හැඟෙන දවසට. දැන් ඔබේ නමව මතක තියා ගන්නකො. ඔබේ නමට ඔබ කොච්චර ආදරේද ආසත්තද කියලා බලන්න. හොඳට තේරුම් ගන්න. ඔබේ නම කියලා කවුරු හරි කී බැන්නොත් එහෙම ද්වේෂ සිතකින් තරහින් ඒ නම අල්ලගෙන ඉන්න තාකල්ම පුදුම වේදනාවක් තියෙන හරියට ඉතින් නමට පහර දුන්නා කියලා කියන්නේ ඔලුවට ගැහුවා වගේ රිදෙන දෙයක්. දෘෂ්ටිය. දැන් මොකද කරන්නේ? දැන් බලන්න දෘෂ්ටි දුරුකලා කියන එක සංකේතවත් වෙනවා. අර කොණ්ඩඤ්ඤ කොණ්ඩඤ්ඤ කරන්න ඉස්සෙල්ලම කොණ්ඩඤ්ඤ නාමය විසි කරනවා. කොණ්ඩඤ්ඤ නාම නම අහෝසි කරලා දානවා. නම මකලා දානවා. ඇත්තන්ට තියෙන ලොකුම දේ තමයි ඕගොල්ලන්ගේ නම මකන්න වෙනවා. කොහොමද හම්දුනේ නම මකන්නේ? ඉතල පැන්සලෙන් කොපි පොතේ ලියන්න ඕනේ. ඊට පස්සේ මකණේ මකාගෙන යන්න ඕනේ. ඒ නම කොපි පොතේ කියලා මකන විදිය. එතකොට හිතේ ලියවිලා තියෙනවා මේ නම. අයිතියක ලියවිලා තියෙනවා. ඒකත් මකත් තියෙනවා. නම අතහැරලා දාන්න. ඊට පස්සේ ඔබට නම හරහා එන වේදනාව ඔබට නැති වෙලා යනවා. හිතන්නකෝ නීතියෙම නම අහෝසි කළා කියලා. අර මුදල් වර්ග අහෝසි කරනවා වගේ, තහනම් කරනවා වගේ. මොකද වෙන්නේ? නම අහෝසි කළා දානවා. මොන සියලු දෙනාගේම නම් අහෝසි. මෙතන ඉඳලා ඔබට නමක් නැහැ. දැන් එතකොට ඔබ කා වෙනුවෙන්ද දුක් විඳින්නේ? දුක් විඳින්න කෙනෙක් නැහැ. මට දුක් විඳින්න කෙනෙක් වෙනුවෙන් දුක් විඳින්න මට අවශ්‍ය නැහැ. සමහර අය කියනවා අපි දරුවෝ වෙනුවෙන් දුක් විඳිනවා, අපි පවුල වෙනුවෙන් දුක් විඳිනවා ආදි වශයෙන් කියනවනේ. දැන් ඊට පස්සේ එහෙම පවුලක් නැති අය කියනවා මට එහෙම පවුලක් නැහැ, කෙනෙක් නැහැ, මට තව කෙනෙක් වෙනුවෙන් දුක් විඳින්න එහෙම කෙනෙක් නැති කට්ටිය ඉන්නවනේ. හරි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒ අය වෙනුවෙන් දුක් විඳිනවා නේද? තමන් වැඩිම දුක් විඳින කවුද? තමා වෙනුවෙන් දුක් විඳිනවා. එතකොට දරුවෝ පවුලක් එහෙම නැති කෙනෙකුට හිතන්න පුළුවන් මම දුක් විඳින්නේ ඔව් මම වෙනුවෙන්මයි මම කියන එක තුළ අන්න තියෙන මම මගේ නම තමන්ගේ නම දොනියක් හැටියට හදන දැන් ඔය බල්ලන්ට නම් දාන්නේ බල්ලු රංජු ඔක්කොම එකට තියලා පුදුම වැඩේ මම දැක්ක දර්ශනයක් ඒ බල්ලන්ට නම කියනකොට ඒ බල්ලෝ අතරින් ඒ නම කියන බල්ලා ඇදිලෙන අර ඉස්කෝලේදී අපි ළමයි අත උස්සන්නේ නම නම් පොත කියනකොට ඒ වගේ බල්ලෝ එනවා නැගිටලා ටක් ගාලා ඒ නම කියනකොට එතකොට ඒ බල්ලටත් දිගට දිගට නමක් කිව්වහම ඒ නම වදිනවද නැද්ද? ඕ තෝමියා හරි කඩියා හරි වට්ට හරි මොකක් හරි එකක් නමක් තිබ්බහම ඒ සතාට ඒ නම වදිනවා ඒ සතා දන්නවා මේ මේ කියන්නේ මේ වැඩේට කියලා. අපහුණු කරාම එහෙමනම් මේ ඒ සතුන්ටත් ඒක යම් ආකාරයකට මේ සංස්කාර දෙන්න පුළුවන් හදන්න පුළුවන්. ඊට පස්සේ අපි මේ ලෝකෙන් ලබා දෙන සංඥාවලට හේතු දුවනෝ මෙහෙට දුවනෝ නතර වීමක් නේ. කුමක්ද ගන්න ඕන කොහෙද යන්න ඕන කියලා නෙමේ කල්පනා කරන්න ඕනේ මේ හැම දෙයකින්ම නතර වෙන්නේ කොහොමද මේ වේගය අවසන් කරන්නේ කවදද මනස නිදහස් කරලා විවෘත කළම සද්ධර්මය අහන්න එහෙම ඇහුවොත් පමණයි සද්ධර්මය තමා තුළ ප්‍රත්‍යක්ෂ කරගන්න හැකියාව තියෙන්නේ දෘෂ්ටි නොගැන විවෘතව සද්ධර්මය ශ්‍රවණය කරන්න. මේක අල්ලගෙන බණහන නිසා තමයි තේරෙන්නේ සද්ධර්මය අල්ලගෙන බණහනවා. මම අල්ලගෙන බනහන දෘෂ්ටි අල්ලගෙන බනහදි සද්ධර්මය හදි වෙනස සත්‍ය තේරෙන්නේ නැහැ. ජීවිතේ හරියට දුක්ඛ සත්‍ය තේරුම් ගත්ත කෙනෙක් හැම මොහොතකම අතහැරීමෙන් අතහැරීම පිණිස ධර්මයේ අසනවා. ඉතින් මේ ජීවිතේ හරියට දුක්ඛ සත්‍ය තේරුම් ගත්තේ නැති මේ ජීවිත අල්ලගැනීමෙන් අල්ලගැනීම පිණිස. තමන් දෘෂ්ටියක් අල්ලගෙන ඔව් තවත් දෘෂ්ටි අල්ලගන්න නැත්නම් තවත් දෘෂ්ටිත් එක ගැටෙන්න කල්පනා කරමින් තමයි දේශනා අහන්නේ. විවෘත නැහැ. අපිට මේ දේශනාව තුළින් දැනෙන දේ දැනෙන්නත් මේ විශ්වයෙන් ස්වභාව ධර්මයේ තුළින් දැනෙන දේ දැනෙන්නත් අපි හරියම ස්වාධීනව මෙදහත්ව සිටිය යුතුයි සත්‍යවාදී. සත්‍යවාදී කියන්නේ යාට මේ මේ මේකට විරුද්ධ වෙන්න ඕන කියන අදහසකුත් නැහැ එකග වෙන්න ඕන කියන අදහසකුත් නැහැ හරි මැදහත් බවක ඉන්නවා ප්‍රත්‍යස්සතාවයේ මුල් කරගෙන දැනන දේත් එක්ක යා වෙනස් වෙන්න කැමති හදා ගන්න කැමති තේරුම් ගන්න කැමති දැන් ඔය හැත්ත හැමෝම හොයන්නේ නිවන මෙන්න මේ හැඩ ලක්ෂණ තියෙන නිවන තමයි ඔයත් හොයාගෙන යන්න ඕන. වර්ණයක් නැති නිවන. ඔන්න හොයාගෙන යන්න. වර්ණයක් නැති නිවන. හැඩයක් නැති නිවන. දිසාවක නොපවතින නිවන. මෙන්න මේ නිවනයි ඔබට හොයාගන්න තියෙන කවදකාරේ. හැඩයක් නැහැ, වර්ණයක් නැහැ, දිශාවක පවතින්නේ නැහැ. මේක හොයාගත්තා නම් හරි. බලමුකෝ ඔක තේරෙනවද කියලා. ඔබේ ඔය පොල් ගෙඩියක් විතර ඔළුවේ අබ ගැටයක් විතර මොලයක් තියෙනවා කියලා කියනවනේ. ඒකට තේරෙනවද කියලා බලන්න. ඔබ සොයන්නේ වර්ණයක් නැති නිවනක්, හැඩයක් නැති නිවනක්, දිශාවක නොපවතින, දස දිශාවෙන් එක තැනකවත් පවතින්නේ නැති නිවනක් ඔබ හොයන්නේ. දැන් හොයා ගන්න. දැන් මහන්සි වෙන්න. විදර්ශනාව පූර්ණේ විය යුතුමයි. නැත්තම් මොලේ වැඩ කරන්නේ නැතුව මේක තේරෙන්නේ නැහැ. කුඹුර ගැන හිත හිතා හිටියට ගොයම් පී දෙන්නේ නැහෙනි. කුඹුරට බහලා මඩ වැඩ කරලා වී වපුරලා ගොයම් කපා ගන්න ඕන. ඒ වගේ විදර්ශනාවෙම යෙදෙන්න. කුඹුර නිකන් මව මව ඉන්නවා. මෙහෙම වුණාම මෙහෙම වෙනවා, මෙහෙම වුණාම මෙහෙම වෙනවා කියලා මනුස්සයට මුළු කන්නෙම හිත හිතා හිටියත් බඩ පිරෙන්නේ නැහැ. නිකන් චින්තනයේ විතරයි. ඒ නිසා මෙහෙම වුණාම මෙහෙම වෙනවා කියලා හිත හිතා ඉන්නේ නැතුව මේ ඒ නිවැරදි විදර්ශනාවේ ගවේෂණයේ යෙදෙන්න ඕන. ඔබ සොයා යන්න, සොයා ගන්න වර්ණයක් නැති, හැඩයක් නැති, දිශාවක නොපවතින නිවන. ඒක තමයි මෙතන ලැබෙන භාවනාව. විදර්ශනාව ඒක. අපහසුයි. දුක් විඳින්න වෙනවා. පුදුමාකාර නොතේරෙන අපහැදිලි පැටලුම් සහගත ස්වභාවයන් තියෙනවා. ඒ හැම එකක්ම කඳු සිකර ජය ගන්නා වූ දක්ෂ පුජ්‍යලයක් වගේ, ගිර් දුර්ග ජය ගන්නා වූ දක්ෂ පුජ්‍යලයක් වගේ ජය ගන්නවා. ඒක ඔබේ වීරියේ, ප්‍රඥාවේ, සතියේ බලය පෙන්වන අවස්ථාව. මේ නිර්වාණ මාර්ගයේ සොයා යෑම සිද්ධ වන්නේ ආගම දහමට උවමනාවට නෙමෙයි, තමන්ගේ උවමනාවට, තමන්ගේ පෞද්ගලික උවමනාවට. එහෙම නේද? තවන්ට පෞද්ගලික අවශ්‍යතාවයක් ඇති වෙනවා දුකෙන් නිදහස් වෙන්න. මේ විදිහ වේදනා සමහර අයට නම් මේ ජීවිතේ දුකක් කියලා තේරෙන්නේ නැතුව ඇති. ඒ දුක නැතුව නෙමෙයි, ප්‍රඥාව නැති වුණාම දුකක් කියලා තේරෙන්නේ නැත්තේ. නැත්තම් දුකක් කියලා ඕනම කෙනෙකුට තේරෙනවා මේ ජීවිතේ. ප්‍රඥාව දුර්වල වුණොත් මේක දුකක් කියලා තේරෙන්නේ නැහැ. මේක නිකන් රජ දහනක් වාගේ තේරේ. ඒති දුකයි කියලා තේරෙන්නේ ප්‍රඥාවන්තයෙකුට විතරයි. හැමදේම බැඳිලා තියෙන්නේ සිතෙන්. සිත තුළ අයිතියක් ගොඩනගා ගත්ත තැනම තමයි දුක. අයිතියක් ගොඩනගා ගන්න නැතුව අපිට පරිහරණය කරන්න බැරිද? අයිතියක් ගොඩනගා ගන්න නැතුව අපිට පරිහරණය කරන්න බැරිද? පුළුවන් නේද? අයිතියක් ගොඩනගා ගන්න නැතුව අපිට පරිහරණය කරන්න පුළුවන්. උදාහරණයක් වශයෙන් දෙකක් වශයෙන් ගත්තොත් එහෙම කොහොමද? අපි කෝච්චිය යන්නේ. අපි පොඩි අයිතියක් ගන්නවා නේ. තමන්ගේ සීට් එකේ අයිතිය ගන්නවා. අපි ගුවන් යානේ යන්නේ. ගුවන් යානේ අයිතිය නම් ගන්නෑ. ඒ වුණාට පුදුම විදියට මේ සීට් නම්බර් එකේ අයිතිය ගන්නවා. එන්න දෙන්න වෙනේකට මගේ නම්බර් එකට. හිටියොත් excuse me මගේ නම්බර් එක වැරදි දැනක වැඩිලා ඉන්නවා. ආයෙ දැන්ට ඔයා යන්න. මගේ අල්ල ගන්නද නැද්ද? නොදුන්නොත් ගිහිල්ලා කියනවා මේ සේවකෙක්ට හෝ සේවිකාවකට ගුවන් සේවය දෙන ඉන්න කෙනෙකුට කියනවා මේ මගේ සීට් එක මෙහෙන් දෙන්නේ නැහැ මට ඒකම අවශ්‍යයි. ඒක නීතියානුකූලව එයා එකෙන් අයින් කරනවා නැගිටින්න කියලා බලපෑම් කරලා. ඒතකොට එහෙමත් අයිතියක් ගන්න ස්වභාවයක් තියෙනවා. නමුත් අපි උදාහරණේ ගමු. සාමාන්‍යයෙන් අපි ඒ පිළිබඳව අයිතියක් ගන්නේ නැතුව තමයි ගුවන් යානයේ හෝ දුම්රියේ හෝ බස් එකේ හෝ අපි යන්නේ. ඒකට පරිහරණයක් වෙනවා අයිතියක් නෑ. හැබැයි අර අයිතිය ගත්තත් එයා ඒ අයිතිය ගන්නෙ తాවකාලිකව මේ පැය ගානකට අයිතියක්. ඉතින් අපිට තියෙන පැය ගානකටවත් මේ ලෝකෙ එහෙම අයිතියක් නෑ කියලා තේරුම් ගන්න. අපි පුජ්‍යලේක් අතර අයිතිය බෙදාගත්තත් සෝබා දහමත් එක්ක අපිට අයිති බෙදා ගන්න බෑ. මේ ලෝකේ මේ පුජ්‍යල බෙදා ගැනීම පුජ්‍යල අයිතිවාසිකම් මිසක් මේ සෝබා දහමේ නෑ අයිතිවාසිකම් කියලා එකක්. සෝබා දහම තුල තියෙන්නේ අයිතිවාසිකම් කියලා දෙයක් නෙමේ ස්වභාව දහමක්. ඔබේ සිත උගුලලා එළියට දාන්න උවමනාව ඔබට තියෙන්න ඕන. එහෙම නැත්නම් මේක තේරුම් ගන්න පුළුවන් කම නැහැ. ඔබේ සිත උදුරා එළියට දැමීමේ අවශ්‍යතාවය ඔබට තියෙන. ඔබට අවශ්‍යද ඇත්තෙන්ම ඔබේ සිත උදුරා එළියට දාන්න? ඔබේ සිත වමාරන්න ඕන. සිත තිත්ත වෙන්න ඕන. එහෙම නැත්නම් තමන්ට තමන්ව මම තිත්ත වෙන්න ඕන. දැන් අපිට වුණත් ගත්ත ආහාරය වුණත් ආයි තිත්තයි කියලා හැඟුණොත් මොකද වෙන්නේ? කවුරු හරි බොහොම රසවත් සුප් එකක් බොනවා. සුප් එක බීුණාට පස්සේ කියනවා අනේ ඔයා සුප් එකක් නෙමේ බීලා තියෙන්නේ, අපේ ආච්චි හැමදාම දස් සෙට් එක දාලා තියෙන වතුර එක. ඕ කියලා දා. හරි ටේස්ට් එකක් තිබ්බනේගේ. හරි රසර තිබ්බනේ. නෑ අපේ ආච්චි හැමදාම දාලා තිය වතුර සෙට් මේ කෝපි තමයි ඔයා බීලා තියෙන්නේ. ඒ වගේ කවදක හරි ඔබ මේ අරගෙන තියෙන දේ තුල තියෙන අවිද්‍යාව දුටුවොත් ඒ ආච්චිගේ දස් සෙට් එක දාපු වතුරකට වඩා හපන් වෙනවා. ඊට වඩා දරුණු විස බීජයක් තමයි මම ආයෙන්නේ කියලා තමන් අරගෙන ඉන්නේ. ඒ වගේ පිළිකුල් දෙයක්, නිස්සාර දෙයක්, අප්‍රසන්න දෙයක් තමයි මිනිස්යාගේ තියෙන මම ආයෙන්නේ. නමුත් ඒක රසවත් කරලා දැන් ටේස්ට් එකට හොඳට බොනවා. ඒවට මතක තියාගන්න. ඒ වෙනි තැනකින් අයිතියක් නැති තැනකින් මනෝභාවයකින් පමණයි යෝක අරගෙන තියෙන්නේ. ඒ නිසා මාර්යාගේ වසඟයට යනවා. මාර්යාට රැවටෙනවා. මාර්යා විසින් එවන ඒ දූවරුන්ට තණ්හා රති රගාට රැවටෙනවා. තේරුණා නේද? මට මෙන්න මේ වගේ සිද්ධියක් පේන්නේ. මේ මම ආයනේ තදින් අරගෙන ඉන්න මිනිස්සු මෙන්න මේ වගේ පේන්නේ. කවුද මිනිස්සෙක් හොඳ බෑග් එකක දාලා මේ තමන්ගේ කුණු මල්ල පාර දිගේ අරගෙන යනවා මේ කුණු දාන තැනක් මුණ ගැහුණාම දාන්න. ඒ අතර මේ එන හොරෙක්. හොරෙක් ඇවිල්ලා දගිනවා ලොකු මල්ලක් අරන් යනවා. මේ අතාරින්න හොඳ නැහැ දෙන්න ඕන වැඩක් කියලා දොල කියලා එයි ඕම නතර වෙනවා කියලා නතර කළා. මේ කුණු මල්ල උදුරගෙන කියන්නේ එහෙම නැහැ පොලිසියට කෝල් කරලා අහුවෙන්නේ නැහැ කියලා ටක් ගාලා මල්ල අරගෙන මේ මිනිහ යනවා දුවනවා. අර කුණු මල්ල අරන් ආව මිනිහට මොකද හිතෙන්නේ? හරි ෂෝක් කරගෙන නෑ නෑ මං කියන්නේ මම පොලිසියට කියන්නේ නැද්ද කාටවත් කියන්නේ. ඕකේ 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 කියන්නේම කියලා අහුවෙන්න බෑ. නෑ නෑ මං කියන්නේ නෑ. ඔගෙන යන. ඉතින් ඒ වගේ වෙනතුරි මට දැඩි මම ආයනේ අරගෙන යන මිනිස්සු මමත්තේ තියෙන මිනිස්සුන් මමත්තෙන් කටයුතු කරන මිනිස්සුන් මට පේන්නේ අර මිනිස්සේ කුණු මල්ලක් කරා යද්දී ඒ කුණු මල්ල මංකොල්ල කාලා අරයි යන මංකොල්ලකාරයෙක් වගේ හොරෙක් වගේ. එතකොට hina යනව ඇරෙන්න වෙන කවුවත් වෙන්නේ නෑ. මොකද අපි නිෂ්ඵලයි කියලා අත්හැරලා දාන දේ අරගෙන යති hina යනවා විසක් වෙන. ඒ වගේ මේ සබහාදහමේ තිබෙන්නා වූ කුණු ටික එක එක විදියට මළු වලට දාලා පුරවගෙන ඒ මල්ල තුල යම්කිසි වටිනාකමක් හදාගෙන ඉන්නවා. මේ හීනයක්. දැන් ඕනතරම් වෙලා තියෙනවා තෑගි පාර්සල් හැටියට දෙනවා. මේ සමහර විහිළුවට යාළුවෝ කුණු පාර්සල් ඔය විදියට කරලා පැක් කරලා මේ හොඳට ඔතලා දෙනවා. මේ හිතනවා මෙයා දැන් හීන මම්මාව යන්න මේකේ මේ බඩු ඇති කියලා. හැබැයි මෙයාගේ මනදොල තාම සැකයෙන් පිරෙන්නේ නැහැ. තාම ළඟින් අල්ලගෙන යන්නේ බස් එකේ. යද්දි හරි කාර් එකේ යද්දි හරි මට යාළුවෝ තැග්ගක් දුන්නා මේකේ ලොකු දෙයක් ඇති කියලා. ගෙදරම ගිහිල්ලා ලියලා බැලුවට පස්සේ කාට හරි වෙලා හරි තියෙනවද එහෙම දෙයක්? ගෙදරම ගිහිල්ලා ලියලා බැලුවට පස්සේ තමයි ඔන්න පේන්නේ. ඒක හාමුදුරු කෙනෙකුට ඔය වගේ අටපිරි කරගොත් හම්බෙලා දෙනවා. හට්ටියක් නවලා, පර්ණ ඩෙනිම් දෙක තුනක් නවලා ටිකක් දෙලා අටපිරි කර හැදියට හදලා මේ කවරවතුල පූජ කරලා. ගිම් බලනකොට අම්දුරන්න තියෙන ඩෙනිම් දෙක තුනකේ පරණ ඕ ටී-ෂර්ට් දෙක තුනකේ හට්ටියගේ හට්ටිය අනිත් පැතරාන නාල ඉතින් හට්ටියයි පාත්‍රය හොයාගන්න බෑනේ. ඉතින් උනාසීත අට පිළිකරක් කියලා. ඉතින් ඒ වගේ අපේ මේ මනෝභාවයක් විතරයි තියෙන. මේ මනෝභාවය විවෘතව දකින තාක්කල් අර කුණු මල්ල ලිහලා බලනකන් එයා දන්නේ නැහැ කුණු මල්ල තියෙන්නේ කියලා. එතකොට හාමුදුරු අටපිරිකර ලියලා බලනකන් දන්නේ නැහැ අටපිරිකරේ මොනවද තිබුණේ කියලා. ඒ වගේ ජීවිතේ ඔබ ගත්ත දේ ඔබ අරගෙන ඉන්න දේ ලියලා බලන්න ඕන. ඔබ අරගෙන ඉන්න දේ ඔබේ සංකල්පය ඔබේ දෘෂ්ටිය ඔබ ලියලා බලන්න. වේදනා විඳින්න විඳින්න අත්හරින්න පුරුදු වෙනවා නම් එයා මේ සසරේ නිදහස් වෙනවා. නමුත් වේදනා විඳින්න විඳින්න පළ කලගැටිය වගේ මේ වේදනාව තුළම හැප්පෙනවා නම් එයා සසර දුකටපත් වෙනවා. එයිසා යමක් වේදනාව නම් දුක නම් ඔබ අත්හැරීම පුරුදු වෙන්න. ආධ්‍යාත්මික අත්හැරීම බාහිරෙන් නෙමෙයි. බාහිර යුතුකම් වගකීම් රස්සාවල් මොකවත් අත්හරින්න ඕනේ නැහැ. ඒව සම්මුතිය සම්මුතිය සඳහාම උපකාරකයි කියන වශයෙන් තේරුම් ගන්න. ඒකේ තෘෂ්ණාව නැහැ, ඒකේ තණ්හාව නැහැ. තේරුණාද? ඒක තෘෂ්ණාව නැහැ, ඒක තණ්හාව නැහැ ඒකේ දෙකේ. ඒක සංඥාව හැදුනොත් තමයි ඒක එහෙම වෙන්නේ. සංඥා උපාදානයක් සංකල්පිත උපාදානයක් කළොත් විතරයි. දැන් මේ ඉඳමේ අතුරුගිරිය මේ සුපර් සෝන් එකේම සිද්ධි ටිකක් වෙලා තියෙනවා. එකක් තමයි මේ ඉඩම් බ්ලොක් එක මාරු වෙලා මිනිස්සු ගෙවල් හදනවා ඇවිල්ලා. මෙතන මේ ඉස්සරහා ඉඩමකත් එහෙම සිද්ධ වුණා. කට්ටියක් ඇවිල්ලා ඉඩම සුද්ධ කරලා වික්කා. එකට පස්සේ මේ ඒ ඇඩමේ දැන් ප්ලෑන් එකක් හදලා ගේ හදන්න ඔක්කොම ලෑස්තිය. ඊට පස්සේ කලින් ඉඳලා මේ මහත්මයා මං අඳුරනවා. මට ඉතින් කතා කරපු වෙලාවක මං ඇහුවා ඔබතුමාගේ ඉඩම විකුණන්න නේද? ඔබතුමා ගෝ නෑ නෑ හඳුරම විකුණන්නේ නෑ. මොකුණෙන්ද අර ගයක් හදන්නේ මිනිස්සු ඇවිල්ලා. කිව්ව ගම මේ මනුස්සයා අනික දුවන් ආවා. ඇවිල්ලා දැන් බලනකොට ආයතිය තහවුරු වෙලා සිතෙහි පිහිටීම කරගෙන මේ කොහමද බ්ලොක් නම්බර් එක මාරු වීමෙන් සිද්ධ වෙලා තියෙන දෙයක්. ඉතින් මේ මිනිස්සු දැන් එතෙන්ට ප්ලෑන් කරනවා. එයා කරන දැන් මේක අපේ ඉඩම. ඊවරසේ ඔප්පුතිරප්ප ඔක්කොම තරන් ඇවිල්ලා පෙන්නවා මේ වාගේ බ්ලොක් එක නෙමෙයි, මේ බ්ලොක් නම්බර් එක වැරදි, වාගේ බ්ලොක් නම්බර් එක හොයා ගන්න කියලා. දැන් බලන්න මෙන්න මේ වගේ සිද්ධියක් ඔබට කවදාක හරි වෙනවා. ඔබ වැරදි තැනක මමයි කියලා ස්ථාවර කරගන්න හදනවා, මමයි කියලා ලොකු උඩ නැගීමක් කරන්න හදනවා, මමයි කියලා තහවුරු කර ගැනීමක් කරන්න හදනවා, මමයි කියලා අල්ලගන්න හැම දෙයක්ම ලෑස්ති කරනවා, ප්ලෑන් කරනවා. මේගොල්ලෝ මෙතන ප්ලෑන් කරලා ඉවරයි. ගරාජ් එක මේ පැත්තෙන් ඉන්නේ, එන්ට්‍රස් මේ පැත්තෙන් දාන්නේ, මේක තට්ටු දෙකක් හදන්නේ, මේ විදිය තියෙනවා, මෙතන මේ ගාඩන් එකක් හදනවා, මෙහෙමයි කියලා දැන් ප්ලෑන් එක සම්පූර්ණ යනවා ඕගාලා. ඔබටත් ඒ වැඩේ වෙන්නේ. ඔබ ඔය ඉන්න තැන ඉඳගෙන ඔබේ වටපිටාව තුළ, ඔබේ ජීවිතය තුළ, ඔබේ මනස තුළ ඔබ ලොකු ප්ලෑන් එකක් කරගෙන යනවා, කරනවා, කරලා තියෙනවා. මාරය එනවා ඔක්කොත් අතර. ඒයි කොහෙද හදන්නේ ඔය ගේවල්? නෑ මම මෙතන හදන්නේ නැතේ. යන්න මේ බ්ලොක් නම්බර් එක මාරු වෙලා. බ්ලොක් නම්බර් එක මාරු වෙලා යන තමසික බ්ලොක් එකක් වාගෙන. ඔක මගේ. ඔය ඇස මගේ, කන මගේ, නාසය, දිව, ශරීරය මගේ, ඔය මේ තියෙන අස්ති පංජරය ඔක්කොම මගේ. කොහෙද ඕක නිකන් මම එක් හදන්නේ? ඈ මේ මම කියපු ගෘහයක් නිවසක් හදන්න බෑ. යන්න කියලා එළවනවා. අන්න එදාට තමයි තේරෙන අපරාධය කියලා වේදම. කෝ අපිට ඉඩම්, කෝ අපට ධනය, කෝ අපට ශරීරය, කෝ අපිට අස්ථි පංජරය. මේ සියල්ලක්ම ස්වභාව ධර්මයේ. එහෙම නැත්තම් මායයා හෙවත් මැරෙන ධර්මතාවලට ආйти. මාරය කියලා මේ අමුතු කකුල් දෙකකයි අත් දෙකේ තියෙන කතා කරගෙන ඉන්න කෙනෙක් නැහැ. අපි ඒක ප්‍රකාශන මාධ්‍යයක් විතරයි. මැරෙන ධර්මතා මාරය. ඔබ මැරෙන ධර්මතාවයන්ගේ නිදහස් වෙන ඔච්චරයි. මාරය අත්හරින්න කියන්නේ අදස්සනම් මච්චු රාජස්ස ගච්ඡේ කියන්නේ ඒකයි. මරණ ධර්මතා අතරින් ත දකින්න බැරි තැනකට ඔබ යන්න. මායයට දකින්න බැරි තැනකට ඔබ යන්න. ඔය වදන ඇති නිවන් දකින්න. මාරයට දකින්න බැරි තැනකට ඔබ යන්න. අදස්සනම් මච්චුරාජස්ස කච්චි. අමාරු ඩිංගක් හොයන්න ඉතින් ඔබම හොයාගන්න. අව වෙනකන් හොයන්න. චක්කුපාල හාමුදුරුව ඇස් දෙක නරක් වෙලා බිමට වැටේ කියලා හිතුණත් වහන්සේ ඇතහැරියේ නෑ. වීරිය කරා මේක තේරුම් ගන්න. ඒක තේරුම් අරගන්න මහන්සියලා තමයි මේ ශාසන ප්‍රතිලාභයන් ලැබුවේ. සසරෙන් ගොඩ වුණේ. නිරන්තරයෙන්ම වැරදි හදාගෙන ඉස්සරහට යන්න. ජීවිත කාලෙ මෙතෙක් කාලයක් මම පෝසත් වුණා, මම රැකියා කරා, මම උසස් වීම ලැබුවා, මම නේද හැමදේම කළා, මම ලබා ගත්තා කියලා කියනවා. හැබැයි මම නිවන් තකින්නේ නැහැ. ඔන්න ඕක හදාගෙන ඉස්සරහට යන්න. මම නිවන් දකින්නේ නැහැ. කවදාවත් ඔබ මම නිවන් දකින්නේ නැහැ. නිවන් දකින්නේ කවුද? ඕ මම නොවේ. මම දුරු කරගත්ත දවසට, ඔබ දුරු වෙච්ච දවසට, මම ඔබ දුරු වෙච්ච දවසටයි නිවන් දකින්නේ. ඇත්තටම නිර්වාණය ඉලක්ක කර ගැනීම අමාවක දවසේ අස්ලොන් ගහක් මීටර් 10ක් ඈතින් තියලා එහෙම තියමුකෝ. අමාවක දවසේ විදුලි එළියෙන් දැක දෙපළු එන්න විදිනවට වඩා අමාරුයි, ඉලක්කයකට විදිනවට වඩා අමාරුයි නිර්වාණය ඉලක්ක කර ගැනීම කියලා බුදුහාමුදුරු දේශනා කරයි. ඒක පොඩ්ඩක් මතක තියාගන්නකෝ. අස්ලොන් ගහක් 16කට පළලා ඈතින් තියලා, අස්කොන් ගහක් 16කට පළලා විදින්න ඕනේ. අමාවක දවසක අර හෙන ගහන විදුලි එළියෙන් ඒ අස්ලොන් ගහ විදින්න ඕනේ. නිකන් දකින්න පුළුවන්ද? දකින්නත් බැහැ. පොඩි තව පරීක්ෂාවකට එහෙම ගන්න ඕන අස්ලොන් ගහ. මං හිතන්නේ ඒ ලයිට් එලියත් එක්ක, ඒක සමහර දේවල් තියෙනවා මේ ඒක ලයිට් එලියත් එක්ක ඒක සම්බන්ධ වුණාම ඒක පේන්නේ නැතුව යනවා. ඒ වගේ එකක් දවසක් මේ උගුල්ලගෙන එන්න බැරිද ඔය අස්සේගෙන්? නිදහස් දවසට හරි ගිහිල්ලා ලොන් ගහක් දවසක් බලන්න හැට වෙනවා. නැගලා ඉන්න හමුදාකාරයට කියලා පොඩ්ඩක් කොහොම ඉන්නවම ලෝම ගහ ගුගුල ගන්න හදන්නේ මොකක්ද? ඉන්නවනේ අස්වැ ටිකක් නේද? ඔය කටකුටුස් ගාලා යන්නේ. ඉතින් ඒ නිසා එක එකෙන් පොඩ්ඩක් හැලිච්ච ලොංගහක් හරි පොඩ්ඩක් අහුවා. පීරණ තැන්කේ අරගෙන ඉන්න දවසක බලන්න ඕක පොඩ්ඩක්. තව පුළුවන් නම් ඕක කාට හරි කියලා 16කට පලාගෙනත් එන්න. දැන් මේ අදහස් කරන්න මේ වචනේ තියෙන අරුත තමයි, ගැඹුරු තමයි, ගැඹුරු සැඟවුණු අරුත තමයි. ඉලක්කගත කරන්න බෑ. තේරුණාද? නිවන ඉලක්කගත කරන්න බෑ. අස්ලොන් ගහ ඉලක්කගත කරන්න බෑ. අර 16ට පලාපු ඒ අස්ලොන් ගහ අමාවක දවසේ විදුලි එළියෙන් දුන්නෙන් විදින්න ඉලක්කගත කරන්න බෑ. ඒකත් කළත් ඊටත් වඩා අමාරුයි කියලා කියනකොට බෑම බෑ. එහෙනම් නිවන ඉලක්කගත කරන්න බෑ. මම කියන මේ විකෘතිය තේරෙනවද ඔයත්තන්ට? සමාජයේ නොතිබෙන ගහමක්. ඒ නිසා මේක විකෘතියක්. මේකට විකෘතියයි කියලා කියන එක නෙමේ ප්‍රශ්නේ. නොකියන එකයි කවුරු හරි කියන එක නෙමේ ප්‍රශ්නේ. මේක විකෘතියි. පෙර නොඇසූ දහමක්, පෙර නොදුටු දහමක්, මිනිස්සෙකුට හිතාගන්න බැරි, පුහුදුන් මනසකට ලං කරන්න බැරි, හීනෙන්වත් හිතන්න බැරි දෙයක්. ඒ නිසා ඔවුන් මේකට විකෘතියයි කීම කිසිම ගැටලුවක් නෑ. මොකද හේතුව ඔවුන්ගේ විකෘතියේ පිළිබිබුවන නිසා. මට ඒක ගැටලුවක් නෑ. ඒ විකෘතිය කියන අයගේ විකෘතිය පිළිබිබු වෙනවා මිසක් දහම විකෘති වෙන්නේ නෑ, සත්‍ය විකෘති වෙන්නේ නෑ කවදාවත්. ඒ නිසා මම ඔවුන්ගේ පාර්ශවයේ සිට මම මේකට කියනවා, ඔව් මේක විකෘතිය. ඇයිද? ඔහුගේ දැක්මට අනුව ඒක එහෙමයි. සාධාරණයි. එතන ඉඳන් ඒක එහෙම කියන එක සාධාරණයි. එහෙම නොකියන එකයි අසාධාරණයි. මට මේ ලෝකේ කවුරුවත් කරන කියන කිසි දෙයක් මට විකෘතියක් වගේ පේන්නේ. මම මේ හැම දෙයකම යම් දර්ශනයක් දකිනවා. සුභවාදී දර්ශනයක් දකිනවා. දැන් ගංගානම් නදියේ පවු සෝද ගන්න එකෙත් මම සුභවාදී දර්ශනයක් දකිනවා. මේ මනුස්සයන්ගේ මානසික ආතතිය ස්ට්‍රෙස් පොඩ්ඩක් පහ කරගන්නවා. හොඳ නැද්ද වැඩේ? හොඳයි. මුස්ලිම්ස අල්ලා කියලා කෑ ගහලා මිනිස්සුගේ මේ ඇතුලේ තියෙන පීඩනේ එළියට දාලා හෝගල කෑ ගහලා පොඩි රෙස්ට් එකක් ගන්න. හොඳට බලන්න පින්නතුන, හොඳ මානසික මේ පීඩනයක් තියෙනකොට හයියෙන් මම උඩට කට ඔසවලා හයියෙන් කෑ ගහන්න. අල්ලා බැරනම් බුදුම්මෝ කියලා කෑ ගහන්න ඕන. එහෙම හරි කෑ ගහන්න. දැන් ඒගොල්ලෝ අල්ලපල්ලා කියලා කෑ ගහන්නේ, අපි අතෑරපල්ලා කියලා කෑ ගහමු. වැඩි වෙනවා. අන්නේ මාගමක පොඩි නිර්මාණයක් කරා නම් හරි. මේගොල්ලොන්ට හැමදාම දවසට පස් වතාවක් අතෑරපල්ලා කියලා අයියෙන් කෑ ගහන්න උගන්වන්න ඕන. අල්ලගත්තොත් නම් කැලවෙනවා කියලා, අතහැරියොත් නම් නිදහස ලැබෙනවා කියලා හයියෙන් වැකියක් කොහොම හරි ගැස්සලා කෑ ගැස්සන්න ඕන. එතකොට එහෙම හරි අතහැරෙන්නේ. ඒ කියන්නේ අමු මෝඩ මිනිස්සු හිටපු කාන්තාරයක මේ ආගම් දහම් නිර්මාණය වෙන්නේ. ඒ නිසා එහෙම හරි දේවල් හදන්න වෙනවා අතිශයින්ම අඥාන වුණොත් සමාජය. අමු මෝඩයන්ට ආගම් නිර්මාණය වෙන අතිශය මෝඩයෝට උපදේශවල අත් නිර්මාණය වෙච්ච ආගම්වල පොඩි මෝඩ ස්වරූපයක් තියෙනවා. මොකද මේ මිනිස්සුන්ට ගැඹුරු දර්ශනයක් නැහැ. බොහෝම පඬිවරු ඥානවන්තයෝ දාර්ශනිකයෝට පරිසරේ මේ බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ මහා ඉෂිවරු මහා පඬිවරුත් එක්ක ගොඩනැගෙන ආධ්‍යාත්මික මහා ගවේෂකයෝත් එක්ක දැන් ඔය ජටිලයෝ වගේ අය වුණත් මහා ඉෂිවරු තුම්බෑ ජටිලු ඒගොල්ලෝ හරි ඉෂුවරු. හිටපු පූජකවරු. ඊට පස්සේ පස්වග මහණුන්ලා ඒ පූජකවරු බුදුහාමුදුරු ඉස්සල්ලාම හොයාගෙන ගියේ ඒ පිරිස්. ඒ ගිහිල්ලා ඒ පිරිස් වලට මේක දෙන්න ඕන කියලා. මොකද ඒ ඔවුන් තමයි මේක ඉක්මනින්ම ගවේෂණය කරන්නේ. දැන් මෙතනත් ඉන්නේ මේ ආධ්‍යාත්මයේ සොයාගෙන යන යම් ඉෂුවරේ පිරිසක් තමයි. ගෙවල් වල හිටියට ජීවිතේ තේරුම් අරගෙන මම ධර්මයේ තේරුම් ගන්නවා. දැන් ඉතින් අපිට මම කියන උද්දච්චකම දැන් ඇති. මට ධනෙ තියෙනවා, මට දරුවෝ ඉන්නවා, මට බලතල තියෙනවා කියලා මේ පුරුසාරං කතා කරන අය මෙතන නෑ. නිලතල තියෙනවා, බලතල තියෙනවා, යාන වාහන තියෙනවා, ධන සම්පත් තියෙනවා කියලා ඒ පුරසාරම් වල එළඹ ගන්න පිරිසකුත් නැහැ. ඒවා තුළ ආසත්ත භාවයකට නැහැ. තමන්ගේ වැඩ තමන් කරගෙන යනවා නොඇලීමෙන් ඒවා ආසත්ත භාවයක් නැතුව නිවන හොයන පිරිස. නිවන ඉලක්කගත කරන්න බෑ. එහෙනම් මොකද්ද අපි කරන්න ඕන? කරන්න එකක් හදා ගන්න එපා. මේක පරීක්ෂා කරන්න. ඉක්මනින්ම හොයනවා කවුරු හරි. අපි මොකක් හරි කරන්න ඕන. ඇයි අපිට මොකක් හරි කරන්න නැතුව මේක හොයන්න බැරිද අපිට? මොකද්ද මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන්න කියලා මේ කරන්න එකක් හොයාගන්න ඕනද? අපි මේ කරන කියන සිතන පතන පැවැත්ම මොකක්ද කියලා බලන්න. කරන්න මොනවා හරි දෙයක් හදාගන්න ඕනමද? යම් යම් පාවතර බලවේග තිබුණාම, දෘෂ්ටි බලවේග තිබුණාම ඒවයි හිර වෙනවා. දැඩි ආසත්ත බලවේග තිබුණාම ඒවයි හිර වෙනවා. හිර වුණාම ඉස්සරහට යන්න බෑ. අර ඒක හාමුදුරු කෙනෙකුට කොච්චර හරි බන කියනවා ධර්මයේ දකින්නේ නැහැ. මොකද්ද හිර වෙලා තියෙන්නේ? මේ කෑමක් පිළිබඳව ආසත්ත භාවය. ඉතින් දැක්කා එක්තරා මාළු වර්ගයක් කන්න තියෙන ආසාවක්. එතකොට ඒ කකුළු මස් තියෙන පළාතට පිණ්ඩපාතයවල ඒක කෑවට පස්සේ අර හිතේ තිබුණ ආසත්ත භාවයේ ඉවර වුණා. ඒ වගේ ඔබේ යම් තැනක ඉස්සරහට යන්නේ නැතුව නතර වෙලා තියෙනවා. මොකක් හරි ආසත්ත භාවයක් ඇති. යුතුකමක් ඉෂ්ට වෙලා ඉවරය නැති වෙලා ඇති. එහෙම නැත්නම් කරපු වරතකට සමාව කරගෙන නැතුව ඇති. ඈ නායක කරගෙන ඒක නොදී ඉන්නව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් තමන් කරන ලද අසාධාරණයක් අවඩක් සිද්ධ වෙලා තියෙනව වෙන්න පුළුවන්. එතකොට ඒකේ පීඩනය වෙන්න පුළුවන්. එයා විඳින්නේ. එවැනි නිදහස් වෙන්න ඕන මනස. හිත නිදහස් වෙන්නේ එතකොට. දැන් එහෙම සිත නිදහස් කරගන්න පිළිසින්න මේ එක කාන්තාවක් යාළුවෝ දෙන්න තුන් දෙනෙක් අපේට දාලා ඒ දවස්වල මේ 140ක් ණයක් අරගෙන කියනවා. ණයක් අරගෙන මෙතුමිය කරපු වැඩේ තමයි බුෂ් ගාලා පැන්න ඇමරිකාවට. ණය ටික ඕනනම් ගෙවන්න පුළුවන් ඇමරිකාවේ ඉඳලා. යාළුවෝ කල්පනා කළා මං ඕව ගෙවන්න ඕනේ නැහැ කියලා. මේ ලංකාවේ හිටපු යාළුවෝම ඉතින් ගෙවාගෙන ගියා අපේට අස්සම් කරපු අය. ඒ යාළුවෝ හොඳට ගිහිල්ලා ඇමරිකාවේ හොඳට ජීවත් වෙනවා. නමුත් ජීවත් වෙලා කාලයක් ගියාට පස්සේ පිළිකාවක් හැදලා ලංකාවට ආවා. ලංකාවට ආවට පස්සේ අර යාළුවෝ 3-4 දිනාටම දැන් මෙයා මැරෙන්න හදනේ ඔන්න වෙන්න තියලා. යාළුව හැමෝටම ඒ සල්ලි ටික එවලා තිබුණා. මේක ගිනින් දෙන්න කියලා. හරි පොලි අරව මේව මොකුත් නැහැ. අර ඒගොල්ලෝ ගෙවපු මුදල වගේ එකක් ඒගොල්ලන්ට දුන්නා. දැන් ඒක ගොඩාක් කාලයකට අවුරුදු 15කට 20කට කලින් 110 දැන් තියෙන 110 අතර වෙනසක් තියෙනවා. නමුත් මේව එවලා තිබුණා, කොටස් කොටස් එවලා තිබ්බා. පස්සේ අර යාළුවෝ 4-5 දෙනා ආයි කතා කරලා සාකච්ඡා කරලා කියලා අපේ යාළුවා මෙහෙම පිටරට ගියා. අපිව මේ මුදලකට හිර කළා. ඒක හරි. අපි ඒක අවුරුදු ගාණක් ගෙවාගෙන ආවා. අපි ඒක ගෙවලා දැම්මා. හරි. දැන් ඒ යාළුවා මේ පිළිකාවක් ඇද ලංකාවට ඇවිල්ලා ඉන්නවා. මේ අපි ඒ යාළුවට ඉතින් මේ සල්ලි අපි ගන්න එකේ තේරුම නැහැ. අපි ඒ යාළුවටම අපි මේක දෙමු කියලා කට්ටිය මේකතු වෙලා ඒ යාළුව බලන්න ගිහිල්ලා තියෙනවා. බලන්න යනකොට එයාගේ එදා මල ගෙදරලු. කොහොමද වැඩේ ජීවිතේ? ඈ හරි හිත නිදහසේ අර හිතට වංචාව කරලා අපිට රටක ගියා විශාල මුදහදල් තිබුණා. නමුත් ඒ කාලේ ගෙවන්න තිබුණා. නමුත් ගෙව්වේ නැහැ. අන්තිම අසරණ වුණා. ලෙඩර දුකට වැටුණා. නමුත් මැරෙන්න හිත නිදහස් නැහැ. මොකද තමන්ගේ ඉන්න හොඳම යාළුවන්ට කරපු වංචාව. අර කරන්න දිවිච්ච කාලේ කරන්න තිබ්බා. එහේ ඉඳගෙන කරන්න තිබ්බා. ඒක මහ ලොකු ගානක් නෙමෙයිනේ. කරේ නැහැ. ඒ යාළුවන්ට කරපු වංචාව. ඊට පස්සේ ඉතින් අර විදිහට ගෙවුවා. ඉතින් ඒ යාළුවගේ හිත හොඳ කමට ආය යනකොට මල ගෙදර. ඉතින් මට ඒ පිරිසම කෙනෙක් තමයි මට ඒ ණය ගෙවාගෙන ගියපු කෙනෙක් තමයි මට මේ කතන්දරේ කිව්වේ හැමෝටම මෙන්න මෙහෙම සිද්ධයක් වුණා අපිට කියලා. ඉතින් ජීවිතේ හැටි. ඒ වගේ යම් යම් ආසත්ත හිරවීම් තියෙනවා. අන්න ඒ නිසා තමයි සාකච්ඡා කරන්න කියන්නේ. කල්‍යාණ මිත්‍රත්වයක් එක්ක ටිකක් සාකච්ඡා කරාම ඔව අහුවෙනව මතුවෙනව. එහෙම තියෙනවා. දැන් මේ පහුගිය දවසේ මේ අපේ මේ අංකල් කෙනෙකුත් ඇවිල්ලා කිව්වා මට ස්වාමීන් වහන්සේ මගේ මුල්ම ගර්ල් ෆ්‍රෙන්ඩ් කෙනෙක් මතක් වෙනවා කිව්වා දැන්. මම කෝ ගිහිල්ලා හම්බෙන්න කියලා. නේද? වෙන කරන්නේ නැහැ. ගිහිල්ලා හම්බෙලා පොඩ්ඩක් කතා කරගන්න කියලා. එක්ක එහාට හරිය ගිහිල්ලා කියන්න කියලා මේ මේ මොකද මේ මේ ආ නිතර මතක් වෙනවා මොකද කරන්නේ කියලා. මාත් ඇප්සට් නම් මොනව හරි බලන්න කියලා නේද කියන්න බෑ. මිනිස්සෙගේ ආසත් භාවයන් මොන විදියෙන් හට ගන්නවද කියලා. ඉතින් අපිට ඕව විදර්ශනාවෙන් දුරු කරන්න පුළුවන්. ඉවසීමෙන් මේ පාලනය කරන්න පුළුවන්. කම්මුකාරණා සිත් තුළ පැහැදිලි කර ගැනීමෙන් තේරුම් ගැනීමෙන් ප්‍රහාණය කරගෙන දුරු කරගෙන ඉස්සරහට යන්න පුළුවන්. හැමදේම එහෙම කරන්න ඕනේ නැහැ. අපිට දැන් සමහරලාට ඉවසීමෙන් දරා ගන්න පුළුවන් තැනකදී අපි එහෙම කරන්න ඕනේ නැහැ. දැන් ඉවසීමෙන් දරා ගන්න බැරි තැනකදී සීතල අපි ගිනි මැලයක් ගහ ගන්නවා. ඉවසීමෙන් දරා ගන්න බැරි අපි මොකද කරන්නේ? එතෙන් අපි AC එකක් ෆෑන් එකක් දාගන්නවා. ඉවසීමෙන් කරන්න බැරි වුණොත් තමයි මේ දේ සිද්ධ කරන්නේ. ආන්න ඒ වගේ තමයි. අපිට මේ අපිට නිවන් මාර්ගයට මහ විශාල බැම්මක් හැටියට බාධාවක් නොවන දෙයක් තමයි අපි විදර්ශනාවකට ලක් වෙන්නේ. නැත්තම් අපි නිර්වාණය ගවේෂණය කරගෙනම යනවා. කෙන් සත්‍ය ගවේෂි. මොකද්ද මේ නිවන කියන්නේ? මොකද්ද මේ ලෝකෝත්තරත්වය කියන්නේ? නිර්වාණ ගවේෂණයක් කරගෙන යන්න තියෙනවා. ඔබට මේ නිවන කියන්නේ මොකද්ද කියලා සොයාගෙන යන්නයි තියෙන්නේ. වෙන දෙයක් නැහැ කරන්න. අර වගේ බාධාවක් ආවම එතෙන්දී අපි විදර්ශනා කරලා බලන්න. නැත්තම් එතනම හිත හිර වෙනවා. හිර වෙලා එතනින් එහාට යන්නේ නැහැ. ඒවට තමයි කියන්නේ ආසත්ත. මග හරින්න බැරි දේවල් වලට කියන්නේ ආසත්ත. ආසත් බවල් තිබෙනවද ඔබේ? තමා කෙරේ ආසත් බව. දැන් රූපනන්දගේ ආසත් භාවයක් තිබුණා. කොමකටද? රූපයට, ශරීරයට ආසත් භාවයක් තිබ්බා. එහෙම ආසත් භාවල් තියෙන උදවිය අපිට මුණ ගැහෙනවා හිටියාම. එහෙම දැන් ඔය අපේ වයසක අපේ සමහර අමලු උපන්දිනේ වෙනුවෙන් සෙත්පතලා ආශිර්වාද කරලා ඉතින් පූජාවල් පවත්වනකොට ඉතින් අපි අහනවා මේ මේ කොහමද අම්මගේ වයස එහෙම මෙන්නෑ බැරෙනෝ කියන්නේ. ඕ සමහර අය කියනවා ඉතින් කාන්තාව වයස කියන්නේ නෑනේ ආමුදුරුවෝ. ආ හා ඕනේ ඕනේ මේ උපන්දිනේ සමරන ආවල් මෙගලින්න ඕන උපාසිකා මාතාව. කියලා ඉතින් අපි කොහොම පින් අනුමෝදන් කරනවා. ඉතින් අපි දන්නේ නැහැ අපි ඔන්නේ ඔහොම නීති තියෙනවා කියලා. ඒකට හේතුව ආසත්තයි. තරුණ වෙනකොට නම් බොහොම අගෙන් කිව්වා 18යි 20යි ආදා 24යි කිය කියලා. 40 බැන්නට පස්සේ නෑ නෑ. 50 බැන්නා ඇට බැන්නොත් කියන්නේම නෑ. ආසත්ත භාවය. වයසට ගියා කියලා පිළිගන්න කැමති නෑ. හිත කැමති නෑ. ඒවට නැතිබරිගම් කියන්න තකමැති. දැන් ඒක එක්තරා බලව් පලන්තියක් ඇදලා දුප්පත් වුණා. හාව මාත්‍ය නැති වුණාම. මේ මිනිස්සු බොහෝම සරල කෑමක් හදාගෙන වටේ ගෙවල් වලට සුවඳ ගහන්න තෙල් චාන්සියට තෙල් බින්දුවක් දාලා ලුණු කිරිත් එක තුනක් දානවලු පිච්චේ. ලුණු පිච්චේකට දැන් සුවඳක් එනවා නේද? එහෙම දාලා පොල් සම්බෝලේ පතුල කනවලු. වටේට මිනිසුන් දෙනවා බැදුම් හදාගෙන හොඳට කනවගනවා කියලා මේක යන්න වටේටම. මේ මිනිස්සු කරන දේවල් ආරක්ෂා කරගන්න තමන්ගේ මමත්වය. ඔබලත් මන් දන්න එහෙම කරලා තියෙනවද කියලා? එහෙම කරලා නැහැ කියන්නත් බෑ. මාළයක් නැහැ කරට අල්ලපු ගෙදර එක්කෙනාගේ මාළි කරේ දානියන්නේ. සාරියක් නැහැ උදර ඇඳන් යන්න. අරගෙන තමන්ට තියෙන ප්‍රමාණයෙන් ඇඳ යන්න පුළුවන්. කාගේ හරි එකක් ඇඳ යන්නේ. තමන්ට නැහැ හොඳ ලස්සන බෑග් එකක්. ඔය ඉල්ලගෙන යන්නේ අනුන්ගේ. ඔබ දෙන්න මට දාගන්න යන්න කියලා. ඒකම තමයි ඒ පොඩ්ඩක් අර මේන්ටේන් කරගන්න තමන්ගේ පෞරුෂය කරන තත්ත්වය. ඒක වෙන වෙන විදිවල වලින් කරලා තියෙනවා නේ. එහෙම දේවල් තියෙනවා වෙන වෙන විදිවලින් කරලා තියෙනවා. ණය ගන්නෙත් ඒකට. ණය වෙන්නෙත් ඒකට. නමුත් ඒවයේ තියෙන චේතනාව හැම විටම තියෙන්නේ එහෙම නොවෙන්නත් පුළුවන්. ඒ හිතවත් කෙනාට යාළුගමර දෙනෙක් ලස්සනට ඕක දාන් ගියයි කියලා මේ තණ්හාවක් උපාදානයක් නැතුව ඒකේ එහෙම ක්ලේශයක් නැහැ. නමුත් ඒක චේතනාව පදනම් වෙන විදිය. චේතනාම් භික්කවේ කම්මං වදාමි ක්‍රියාව නෙමේ ප්‍රශ්නේ චේතනාව. ආදන් වහන්සේලාට ශරීර තියෙනවා බුදුවරුන්ට ශරීර තියෙනවා පුදුන් සත්වයාට ශරීරය තියෙනවා. නමුත් ඒ ශරීරය ගන්න විදිය සංඥාවට විඥාණයට නාම රූප වශයෙන් ආයතන වශයෙන් ගන්න විදිය තමයි ආවේගය තියෙන්නේ ශක්තිය තියෙන්නේ. ඒ ශක්තිය තමයි ඔබව දවන්නේ. ඒකට වැරදි දුෂ්ට ශක්තිය තියෙන අයට අපි කියනවා අකුසල පක්ෂය තියෙන අය කියලා. පොදුවේ මිනිස් දුර්වලතා තියෙනවා. ඒ ඉරිසියාව කියන එක තියෙනවා. දැන් ධන සම්පත් තරංගයේ වැදිලා ඉන්න කෙනා ඉතින් ඊට වඩා ධනයක් තියෙන කෙනෙකුට පොඩි ඉරිසියාවක් අත ගන්න. මොකද ඔහුගේ තරංගේනේ. නෑ වෛද්‍යවරයා තව වෛද්‍ය කඩයක් එහා පැත්තෙන් දානවට තරහ ඉරිසියයි. පන්සලේ ආමුදුරුවරු තව පන්සලක් ළඟින් හැදෙනවට තරහයි ඉරිසියයි. ප්‍රසිද්ධ කෙනෙක් තව ප්‍රසිද්ධ වෙනවට තරහයි ඉරිසියයි. ඈ දැන උගත් කෙනෙක් තව එක්කෙනෙක් දැන උගත්කම් පෙන්වනකොට තරහයි ඉරිසියයි. බණ කියන ආමුදුරු කෙනෙක් තව ලස්සනට හොඳට බණ කියනකොට තරහයි ඉරිසියයි. තවත් එක්ක ආපු යාළුවා ඉස්සල්ලා නිවන් දකින්න දැක්කොත් එහෙම දකින්න ගියොත් එහෙම තරහයි ඉරිසියයි. තමන් එක්ක ඉගෙන ගන්න කෙනා තමන්ට වඩා ඉගෙන ගන්න යන්නේ හැදුවොත් එම තරහයි ඉරිසියයි මේ දුර්වල සිත්. වෙන තුනේ අපිටත් ඉරිසියා පහළ වෙලා තියෙනවා නැත්ද නේ. හැබැයි අපි ඒක දකිනවා අකුසල ධර්මයක් කියලා. අකුසල ධර්මයක් කියලා දැකලා ඒක ප්‍රහාණය කරනවා. මේක මම භාවිතා කරගත යුතු සිත නෙවෙයි කියලා තේරුම් අරගන්න. වෙන තුනේ මම කියලා තියෙනවා මම සිරිපාදයක් දී එකපාරක් දොඩංගෙඩියක් හොරකම් කළා කියලා. වෙන තුනේ මේ සිරිපාද යන ගමනේ තිබුණ එන්ජෝයි එක සම්පූර්ණයෙන්ම නැති වුණා ගිහි කාලේ කරපු එක. පස්සේ ඇත්තෙන්ම මේ මට ඒක උඩට යනකම්ම යාර අර එක දොඩංගෙඩියයි. දැන් හරි මිලයි උඩට යනකොට දොඩංගෙඩිය මිලයිනේ. සාමාන්‍යයෙන් දොඩංගෙඩියක් රුපියල් 50 රුපියල් 10ක් විතර වගේ වෙන එකේ දවස්වල උඩට යනකොට රුපියල් 100ක් විතර වෙනවා. ඉතින් මොකද අප මෙච්චර 100ක් වෙන්නේ මේකයි. ඒක අමාරුවේ මිනිස්සු උඩට ගෙනියන නිසා මේ මිල. එතකොට දෙකක් ඔහම උඩ දැම්ම දවා ඉඳලා එකක් සාක්කුවට දාලා අනිත් එකට සල්ලි ගෙවල එකක් කොරන. හරිම අරගෙන ගිහලා මං කිව්වා ගාන පාඩු නැහැ අපි දෙකක් ගත්තනේ 100ක් දුන්නට නැත්තම් මේ මනුස්ස මාර ගණන් නෙමේ උඩ වැඩි නෙමේ මොකද ගණන්. ඒලේ නමුත් අර හිතේ හොර හිත සෑහෙන වේදනාව දුන්නා. ඉතින් එන ගමන් අපි මං යාළුවන්ට කිව්වා මේක හරියන්නේ නැහැ. හරියට රිදෙනව බං අර පව් අර මේ ආන්ටිගෙන් අර හොරකම් කරන් ගියානේ අපි මේ අංකල්ගෙන් දෙන්නේ කිටිය. ඉතින් මේ අපි මේ යන ගමන් දීගෙන යන් කියලා. ඇත්තවසින් මට කඩෙත් මාරු වෙලා කඩවල් දෙක තුනකටම දීගෙන ආවා. මේ කඩෙන් වෙන්නේ නැති ගැත්තේ කියලා හිතලා. ඉතින් ඒක තැනකට ගිහින් දුන්නාම හරි අවසාන තැනට දෙනකොට තමයි එතන තමයි හරිම තැන. මං කිව්වා මෙතනින් තමයි අංකල් මම අපි මට අපි මෙතන මේ වගේ බංකු මේ වගේ ශාලාව කඩයක තමයි අපි හැම ගත්තේ මෙතනින් තමයි අංකල් මං දොඩංගෙඩියක් හොරගම් කරන් ගියා මේ ඒක සල්ලි කියලා දුන්නා. දුන්නාම අංකල්ට සතුටයි තරහයි දෙකම එකට එනවා. මට ඔරෝනෝ ආයි හිනා වෙනවා. ආයි ඔරෝනෝ ආයි හිනා වෙනවා. ඒ හොරගම් කළාට ඔරෝනෝ ආයි ගෙනල්ලා දුන්නට හිනා වෙනවා. දැන් මට බනින්නත් බෑ. හොඳ කියන්නත් බෑ. ඉතින් මෙයා මේ සල්ලි අරගෙන දාගත්තා. ඒ වගේ පින්නතුනේ අර දෙයක් සිද්ධ වුණාම මේ තමයි සිත්වලට නේ බුදුන් විදියට මේ වරදක් වුණාම මේ ගැටලුණා ඒවා අපි ඒ විදියට මේ සිත් නිවා ගන්න අපි විද්‍යාත්මක ක්‍රමවේද තේරුම් අරගෙන ඉතින් දැන් ඔක සිතේ තියෙන මේ මනෝවිද්‍යාවේ ලක්ෂණේ දන්නේ නැති කෙනෙක් හිතන්නේ ඒක චිත්ත පීඩාවක්. අනේ චිත්ත පීඩාව නැති කරගන්න වෙන මාර්ග අනුගමනය කරන සුරාව දුම්පාන වගේ දේවල් කරනවා. මම දුම්පානය කරන අයගෙන් ඇහුවා මේ ඔබ කරන්නේ චිත්ත පීඩාව නැති කරගන්න. ඇයි මත්පැන් මත් විස පානය කරන්නේ චිත්ත පීඩාව නැති කරගන්න. නිින්ද යන්නේ නැහැ. චිත්ත පීඩාව නැති කරගන්න ඉති ප්‍රතිබොන්නේ. දැන් අපේ ඔය AC machine හරි කරන්න ආව මහත්මයෙකුට වෙන ආගමක කෙනෙක් කතෝලික ආගමේ හරි ආගමේ කෙනෙක් ඉතින් මේල මහත්තයා කිව්වා ආමතුරු බණ භාවනාද කරන්න කියලා. මං කිව්වා ඔව් මම භාවනා උපදෙස් ලබා දෙනවා බණ භාවනා පිළිබඳව කටයුතු කරනවා කියලා. මට රායිනාස පොඩි උපදේශයක් දෙන්න කියලා කිව්වා. ඉතින් මං එහම මොකක්ද රායිනාස මට නිින්ද යන්නේ නැහැ කිව්වා. මං කිව්වා මොනවා හරි රස්නේ එහෙම මේ බැලන්ස් එක නෑ නෑ උදේ AC කරලා කාමරේ බොහොම ලස්සන හොඳට හදලා තියෙනවා කිව්වා. මොකද මන්නේ AC machine අය කරන්නේ පාටේ කියයි කරගෙන හොඳට එන්නක හොඳට කාමරේම ටෙම්පරේචර් එක බැලන්ස් කරලා තියෙනවා කිව්වා. ඔක්කොම හොඳයි කිව්වා. නිින්ද යන්නේ නැහැ කිව්වා. ලෙඩකුත් නැහැ කිව්වා. මම ඉතින් අර යහුවා මේ කතාව අහලා තියෙනවා පින්නතෝන. මම යහුවා ඔබතුමා මේ ව්‍යාපාරිකයෙක් නිසා අහන්නේ නිකම් බොරු එහෙම කියනවාද කියලා. මේ මිනිස්සු හරි අවංක මිනිස්සු. දැන් බෞද්ධයෙක් වුණා නම් ඕක කියන්නේ නැහැ. මෙනේ කිව්වා සාන්නාන්ද උදේ නැගිට්ට වෙලාව ඉඳලා හැන්දෑව ඇස් දෙක පියාගන්නකම්ම කියන්නේ බොරු කිව්වා. අපි ලෝකේ ඉවත් කරන චීනෙන් ඇමරිකාවෙන් ඔය වගේ රටවල් වලින් ඉවත් කරන මේ AC machines තියනවා ගුවා අයින් කරනවා. අපි ඔක්කොම නව් වලට දාලා කියනවා ගුවා ගෙනල්ලා අපි අලුත් ඒවයි ගන්නට වඩා චුට්ටක් ඕනනම් අඩුවේ ගුවා අපි ලේබලයක් ගහලා පේන්ට් කරලා පොඩ්ඩක් කම්ප්‍රෙෂර් එක ප්‍රෙෂර් කරලා හදලා අපි ගෙවල් වලට හයි කරනකෝ දෙවියන්ගේ පිටේ මාස 6ක් විතර වැඩ කරනකෝ ඊට පස්සේ කැඩෙනවා. නහොත් ඉගුරන්නේ උන්ට ගණන් වලට. දවසක ආදායම ලක්ෂ ගාන පනිනවා. තේරෙනවද? එන්සි මැෂින් මිලයිනේ නේද? ඒ වගේ මම පනිනවා. ඉතින් බොරු තමයි කියන්නේ. මේවා අලුත් ඒවා. මේවා බ්‍රෑන්ඩ් නිව් ඒවා. මේවා නියම කවර දාලා හොඳට ගේනවා. අද මේක ඇත්ත කතාව එහෙමයි. අපි මේ ස්ටිකර්ස් දාලා මේ පේන්ට් කරලා කොම්ප්‍රෙෂර් එක පොඩ්ඩක් හදලා පොඩි පොඩි දේවල් එහාට මෙහාට දාලා මේ පරණ එක හරියස්සලා ගන්න. මේ නිින්ද යන්නේ. ඉතින් මං කෝ ඔබතුමා ඔය බොරු කියන කම්ම නිින්ද යන එකක් නෑ කියලා. මොකද තමන්ගේ හිත තමන්ට වද දෙන එකනේ වැඩේ වෙන්නේ. ඉතින් මං කෝ ඔබට නිින්ද යන්න ඕන ඔබ ඔබ පැහැදිලිව කියලා සාධාරණව හරියට කරන හරියට කරන්නේ. එහෙම කිව්වොත් මේ බඩු විකුණන්න බෑ කිව්වෝ. වැඩේ කෙරෙන්නේ නෑ. ඇත්ත කිව්වොත් වැඩේ කෙරෙන්නේ. කාඩරි කිව්වොත් මේක මේ ආවල් රටෙන් ඉවත් කරපු AC machine අපි මෙහෙ ගෙනාවට පස්සේ පේන්ට් කරලා මේ කොම්ප්‍රෙෂර් එක හරි ගස්සලා ගෑස් ගහලා මේ තියෙන්නේ මේ අර machine එකට අලුතෙන්ම ගන්නවට වඩා LG එකක් හරි අලුතෙන්ම එකක් ගන්නවට වැඩිය රුපියල් 10000යි මේකේ අඩු කියලා කිව්වොත් මිනිස්සු ඒක ගන්නවද? ගන්නෑ නේද? ගන්නෑ. ඉතින් මේ මුසුලම් ගන්නෑ. ඒ තමන් කරන දේ තමයි තමන්ට පීඩාව පිණිස වේදනාව පිණිස පවතින්නේ. ඒ නිසා හොඳට බලන්න. ඒ නිසා අවැඩ කරන්න එපා. අවැඩ කළොත් වහාම නිවැරදි කරගන්න ඕන. සමාව ගන්න ඕන. නිවැරදි කරගන්න ඕන. තේරුණාද? එහෙම කරගන්න ඕන. එහෙම නැත්තම් චිත්ත සහනය අඩු වෙලා ඔව් ගම්මමකට බාධාවක් වෙන. ඒ නිසා තමන් තෝරගන්න තමන්ගේ ආශ්‍රව. ආශ්‍රව කියන්නේ තමන්ම හිර කරන දේවල්. සසර බඳවල තබල දේවල්. මේවා කියලා දෙන්න පුළුවන් දේවල් නෙමේ තමන්ම විදර්ශනා කරගෙන ගිහිල්ලා තේරුම් ගන්න ඕන දේවල්. මේවා කාගෙවත් ඉගෙන ගන්න බෑ. පොතකින් ඉගෙන ගන්න බෑ. තමන්ගේ හිතේ ස්වභාවය තමන්ම තමයි දැනගන්න. සාමීන් වහන්සේට බෑ ඕගොල්ලෝම ගලවන්න. බුදුහාමුදුරන්ටත් බෑ. තමතුල අවශ්‍යතාවය නැත්තම්. දැන් බුදුහාමුදුරු ළඟ හිටපු කොච්චරයි නිවන් දැක්කේ නැද්ද? දැන් කෝසල රජු, කෝසල මල්ලිකාව වගේ දේවල් කට්ටියක් නේ. බොහොම ළඟ හිටිය මහා අසදෘෂ මහා දාන දුන්න නිවන් දැක්කේ නේ. ඇයි? තමන්ගේ සිත ගවේෂණය කරේ නෑ. තමන්ගේ සිත අත්හරින්න පුරුදු වුණේ. බුද්ධච්ච ගමේ හිටියා. තමන්ගේ හිතෙන් නිදහස් වෙන්න බලපු කෙනෙකුටම තමයි නිවන් දකින්න පුළුවන්. දැන් නිවන ගැන පින්නතුන්ට මේ ස්වરૂපය, නිවන තියෙන ආකාරය, නිවනේ ලක්ෂණ පෙන්වලා දුන්නේ. දැන් ගවේෂණය කරන්න තියෙන. අපි ගවේෂණය කරා. සක්මන් කරමින් ගවේෂණය කරනවා. වාඩි වෙලා ඉඳමින් ගවේෂණය කරනවා. ඇඳෙහි වැතිරිලා ඉඳමින් ගවේෂණය කරනවා. නිර්වාණය මොකද්ද? මම මේක අවබෝධ කරගන්න ඕනේ. මොකද්ද මේ ස්වාමීන් වහන්සේ අවබෝධ කර ධර්මය? මම මේක අවබෝධ කරගන්න. මේක නිවනයි කියලා කියනවා. මොකද්ද මේ කතන්දරේ? දෙපාරක් බලලා මේක තේරෙන්නේ නැහැ කියලා පඬිතියා වගේ එකට ගරහන්න යන්නේ නැහැ. පඬිතියා කියලා කියන්නේ අර අපේ නිග්‍රහශීලී පඬිතියා කියලා වචන පාවිච්චි කරනවා. ඒ අතිපඬිතියෝ වාගේ එහෙම නිග්‍රහශීලී මේක දිහා බලන්නේ නැහැ. අපි ළඟත් එහෙම පඬිතකම තිබ්බනම් එහෙම දෙපාරක් විතර බැලුව මහා උද්දච්චකම මේ මොකද්ද? මේක පිස්සු කතාවක්ද? මේක මට තේරෙන්නේ නැහැ නේ කියලා අහකටම. නමුත් එහෙම නෙමෙයි. මගේ නොතේරෙන කම හැමතිස්සෙම මේ අනුන්ගේ දෝෂය නොවේ, තමන්ගේ දෝෂය. දැන් ඔබ අත උස්සලා උඩට අත රවුමක් කරගැව්වයි කියලා ඔබට මොකවත් වහලේ මොකුත් අහුවෙන්නේ නැහැ. ඒකට හේතුව ඔබේ අත දිග මදිකම. නමුත් තව අඩි 15ක් උඩින් සිවිලිම 10ක් උඩින් සිවිලිමක් තියෙනවා. එතනින් උඩ වහලක් තියෙනවා. එතනින් උඩ අහස තියෙනවා. අහසෙන් උත් තවත් උඩ අනන්ත ප්‍රමාණ ග්‍රහලෝක චක්‍රාවාටක් තියෙනවා. අපේ අත දිග මදිකම, නෝන දිග මදිකම විතරයි වෙන්නේ. නිසා තමන්ට නොතේරුණා කියලා කියන්නේ මේ අවස්ථාව තමන්ට පරේෂණ අවස්ථාවක් මිස මගහරින අවස්ථාවක් කරගන්න එපා. අර්ථ ශූන්‍ය අවස්ථාවක් හැටියට කල්පනා කරන්න එපා. දැන් හොයන්නයි තියෙන්නේ. මොකද්ද? නිවනේ වර්ණයක් නැහැ, හැඩයක් නැහැ, දිශාවක පිහිටා නැහැ. ලබන සතියේකට හොයාගෙන ඉන්න ඕන. පුළුවන්නේ? මේකම මේ සතිය හොයන්න නිවන් ධර්මයේ දකින්න ඕන නම් ඕකම හොයන්න. නිවනේ වර්ණයක් නැහැ, හැඩයක් නැහැ, පිහිටා ඇති දිශාවක්. ඉස්සර උදවියට මේ වගේ දහම් එකක් හම්බුනාම මේ ඒත්තු ලොකු පඬිතකම් කතා කරන්නතෝ මේක හොයාගෙන ගියා. ඒ නිසා රහත් වුණා, නිවන් දැක්ක, මාර්ගඵල ලැබුවා. දැන් අපි ඉතින් ඊට වඩා හරි අති පඬිතයිනේ. ඒ නිසා අපි හරි ඇත්ත වශයෙන්ම එහෙම කරගෙන ගියාම නිවන් දකින්න පුළුවන්ද? එහෙමත් හිතනවා. එහෙමත් නැත්තම් හිතනවා මේ අතරම ඒක තා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බැරිද හාමුදුරුවන්? තා පොඩ්ඩක් පැහැදිලි කරලා දෙන්න බැරිද හාමුදුරුවන්? තව පොඩ්ඩක් නෙමෙයි, තව ගොඩාක් පැහැදිලි වෙන්න දේශනාවල් වලට එන්න, සහභාගී වෙන්න. හැමදාමත් වචනේ ස්වභාවයෙන් අපිට කියා දෙය හැකි කොටසක් තියෙන, එතනින් එහාට ගියපු කොටසක් තියෙන. ඒක ඔබේ තියෙන ශක්තියේ ප්‍රමාණය පිළිබිඹු වෙන තරම තමයි. ඔබට ඔබව එක්මවා යන්නට පුළුවන් බලයක් තිබුණොත් පමණයි පින්නතුනේ ඔබට ඔබව ජයගැනීමේ හැකියාව තියෙන. ඔබව අභිබවා යන බලයක් ඔබ තුළ ජනිත වෙලා නැත්නම් ඔබට සදාකාලික ඔබ හැටියටම නැත්නම් පියදාස හැටියටම වයසට ගිහිල්ලා මැරිලා යයි. එච්චරයි පුදුම. මේක දරා ගන්න පුදුම මේ ශක්ති ධාරාවකින් මේ ඉන්ද්‍රියන් අල්ලගෙන තියෙන්නේ. ඒක මෙතනින් තල්ලු කරන්න, එළියට තල්ලු කරන්න මොනතරම් බලයක් දෙන්න ඕනද එළියට? අර පුෂ් එකක් දෙන්න ඕන, තල්ලුවක් දෙන්න ඕන. ඒ තල්ලුව හැදෙන්න ඕන ඇඟ ඇතුළෙන්ම. මමත්වයේ දුරු කරන්න එළියට දාන්න තල්ලුවක් ඇති හැදෙන්න ඕන ඇඟේ. දැන් උදාහරණයක් වශයෙන් දැන් දරුවෙක් කුස තුල වැඩුණාම මේරුවාම යාව නිසි කලට මේරුවට පස්සේ අම්මා කෙනෙක්ගේ කුසින් එළියට යාව තල්ලු කරන්න ලොකු ප්‍රෙෂර් එකක් හැදෙනවා, වේගයක් හැදෙනවා. ඒ වේගයෙන් මේ දරුවාව එළියට තල්ලු කරනවා. ඊට පස්සේ ශරීරය ගත්තාම මිනිස්යාගේ මුත්‍රා වේවා, මල ද්‍රව්‍ය වේවා, අපද්‍රව්‍ය හැදුනහම ඒක යම්කිසි ප්‍රමාණයකට පැහෙනකොට පිරෙනකොට ඒක ප්‍රෙෂර් කරන තල්ලුවක් හැදෙනවා. එකෙන් තල්ලු වෙනවා. ඒ වගේම මම හිතන විදිහට ඔබේ මේ මමත්වයේ කියන එක තුලත් ධර්මයේ විශාල බලයක්, ශක්තියක් ගොඩනැගෙනකොට මේ මමත්වයේ තල්ලු කරන්න ලොකු ප්‍රෙෂර් එකක් ඇති වෙනවා. එහෙම නැත්නම් මේ මමත්වයේ තියෙන භයංකාරකම දැක්කහම යාව මෙතන විදිහට තල්ලු කරන්න එංග ඇතුළේ මේ එනර්ජි එකේ ශක්තිය හැදෙනවා යාව තල්ලු කරනවා. මේක ඔබට තේරෙනවද බලන්න? ඔබේ ශරීරයේ බර ඔය පුටුවට වැටිලා තියෙනවා. බලන්න දැනෙනවද කියලා? හාල් මුට්ටක් කියන්නේ හාල් ගෝණියක්. හාල් ගෝණියක් පුටු උඩ තිබ්බා වගේද කියලා? එහෙම දැනෙනවද බලන්න? හාල් මුට්ටක් තිබ්බා වගේ. මම බරට ගන්නට අවුවෙනවනේ. ඒ හාල් මුට්ටි බර පුටුවර තියෙනවා, පුටුවේ බර පොළොවට තියෙනවා, ස්ලැබ් එකට තියෙනවා, ස්ලැබ් එකෙන් කණුවලට යනවා, කණුවලින් පොළොවට යනවා. පොළොට යනවා. එතකොට කාගේ බරද මේ? මගේ ශරීරයේ බර. මෙන්න මේ බර මේ හාල් මුට්ටක් පොළො උඩ තිබ්බා වගේ, පුටු උඩ තිබ්බා වගේ මේ දැනෙන්නේ, මේ බර දැනෙන්නේ මමත්වයේ තියෙන අයට. එනතරේ ඔය බර නැති වෙලා යනවා, ඇඟ සැහැල්ලු වෙලා යනවා කියන්නේ ඕකයි. සද්ධර්මය අවබෝධ වුණාට පස්සේ ඔය හාල් මුට්ටක් වගේ මෙහෙම තියලා දෙන බර නැති වෙනවා. ඔය මනසින් අල්ලගත්ත බර, වෙන් කරගත්ත බර, සෝබාදහමේ කොටසක් වෙච්ච බර. ඒ බර නැති වෙලා යනවා මමත් ඒ දුර වෙච්ච ගමන්. ඔබ තමයි මම ඉගෙන ගත්ත ඔක මං හිතන පොතක කොහෙවත් නැහැ. මමම කරන ලද අධ්‍යයනයකදී මට තේරිච්ච දෙයක් තමයි ඒ ශරීරයේ බර පවතින්නේ මම කියන ග්‍රහණය පවතින කම විතරයි. ඊට පස්සේ ඒ බර නැති වෙනවා. පොළොවට තියෙන බර. අර කීවනකුත් තියෙන පොළොවට බරක් නැති මිනිස්සෙක් කියලා කියන රහතන් වහන්සේලා. හරි ශ්‍රාවකේ, මේ මිනිස්සයා පොළොවට බරක් නැති මිනිස්සෙක් කියන හොඳ කෙනෙක් කියන එක. දවල් මේ ලෝකේ උපාදානයේ වෙන්න වෙන්න පොළොවට බර වෙනවා, ඝන වෙනවා. මේ ලෝකේ අතරින් අතරින් පොළොවට බරක් නැති මිනිස්සෙක්. මේ වචන ඔක්කොම ආවේ මේ රටේ මේ රහතුන්ගේ පසුබිමක් තිබුපු නිසා. ඔබත් පොළොවට බර ඇති මිනිස්සෙද්ද පොළොවට බර නැති මිනිස්සෙද්ද? මේ පාපේ ප්‍රායෝගිකවම මෙතනම තේරුම් ගන්න, බොඩි එකෙම තේරුම් ගන්න. මේ බොඩි එකේ බර මේක නැති වෙලා යනවා. නිකම්ම නිකන් හැමෝටම ඔහොම කියලා හිතන්න එපා. ඒ කියන්නේ ඔය බර ඔය විදියට දැනෙන්නේ නැති කට්ටියක් ඉන්නවා. සෑහෙන ලොකු ස්ථූල ඇඟවල් තිබිච්ච අයත් යම යම් අය ධර්මයේ තේරුම් ගත්තට පස්සේ කියනවා, අනේ ස්වාමීනි මගේ ඇඟම ඉස්සර මට හරි බරයි, ඇවිදින්න බැරුව තිබුණේ, දැන් ඇඟ නිකන් පුළුන් පොතක් වාගේ, ඇඟේ බරක් නැහැ. මම මේ මහ පොළොවට මේ තියෙන බර සම්පූර්ණයෙන් නැතුව ගියා. දැන් පාවෙනවා වගේ, ඉගිල්ලෙනවා වගේ දැන් නිදහස්. එනිසා මේ මමත්වය කාටත් දුරු කරගන්න ඕන. කවුරුත් දන්නවා මමත්වයේ පුදුමාකාර පීඩා ගෙනල්ලා දෙනවා කියලා. මමත්වය වැඩි වුණාම තමයි මිනිස්සු වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, මාන්නය හටගන්නේ. ඒ වගේම දැඩි සිය දිවි හානි කර ගැනීම, ඵල ගැනීම, මිනිස් ඝාතන, ඔය හැම දෙයක්ම සිද්ධ වෙන්නේ මමත්වයේ තියෙන බරපතල කමට. අනු මරන්නේ, තමන් මැරෙන්නේ, ඔක්කොම කරන්නේ. තේරුණාද? වැඩන්නේ මේ බුදුන් ජීවිතය තුළ වැඩන්නේ. යක්කු, රක්ෂියෝ, යක්ෂණියෝ වගේ ඉඳලා වැඩක් තියෙනවා? වැඩක් නැහැ. පුදුන්. එතකොට හොඳයි. දැන් මං දවසක් අපේ පිරිමි මහත්මයගෙන් ඇහුවා, දැන් ඔයාගේ බිරිඳ ඉන්නවා, ඇගේ මනස බලන්න මම මේ ඇහුවා. දැන් ඔයාගේ බිරිඳ වෙන කෙනෙක් එක්ක ප්‍රේම සම්බන්ධයක් තියාගෙන ඉඳලා අහුනොත් එහෙම මම මොකද කරන්නේ කියලා ඇහුවා. මේ අකා කිව්වා මරනවා කිව්වා. එහෙමනම් දෙන්න මාරි ගෑණි හරි මරනවා කිව්වා. ඉතින් මං කල්පනා කළා, යකෝ මේ යකා ළඟනේ මේ ගෑණි නිදාගන්න කියලා. යකෙක් ළඟ නිදාගන්නේ බුදුමයි මුට කන්න ටිකවත් වෙලා දෙන එක කියලා. ඉතින් මේ 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 මිනිහාගේ මේ තියෙන චේතනා බලය තේරුම් ගත්තට පස්සේ මේ මිනිහා මැරිච්ච දවසට සතුට වෙනවා මිසක් අඬන්නේ නම් නෑ අඬයි පොඩ්ඩක් අර නැන්දම් බල මාමලාට පේන්නේ. ගියාට පස්සේ ආයෙ සතුට වෙනවා. යන්තම් ඇති වාතයක් නිදහස් වුණා කියලා. ඒ කියන්නේ මිනිස්සුන්ගේ ආදරය, දරුණ කරුණාව මේ එක්තරා සීමාවකට පටු කරලා. ඒ අනන්ත දයාවෙන් කරන පරිත්‍යාගයක්, යහපත වෙනුවෙන් කරන දයාපන්න භාවයක් ඒක දක්නට නැහැ. මිනිස්සුන්ගේ මනස ටෙස්ට් කරන තැන්, බලන තැන් මොකද වෙන්නේ කියලා. අවසාන චිත්තයෙන් මේ හැම දෙයක්ම අතහැරෙන තැන තමයි පෙනුනේ සක්කාය දිට්ඨිය දුර්ලන්නේ. ඒ නිසා ධර්ම අවබෝධය කරගත්ත කෙනෙක්ගේ අපිට විශ්වාසය තියෙන පිට පොඩි දේවල්, ඒ කියන්නේ මතු පිට පුංචි පුංචි දේවල් තිබ්බට ඒ කිසිම දෙයක් නැහැ. ආසත්ත භාවයක්. අතහැරීමේ ගුණය අවසානයේ තියෙනවා කියන එක දන්නවා. මොන සිතුවිල්ල පහළ වුණත් ඒ සිතුවිල්ල ආසත්ත භාවයෙන් ඇලෙන්නේ නැහැ. තෘෂ්ණාවේ, තණ්හාවේ, මානේ අන්තයකට යන්නේ නැහැ. කොච්චර ලොකු තර්කයක් කරගෙන ගියත් සාධාරණ වේවා අසාධාරණ වේවා අවශ්‍ය නම් නිහඬ වෙන්න ඕනම වෙලාවක පුළුවන් බලය යට තියෙනවා. ඕනම වෙලාවක අතහැරලා දාන්න තර්කයක්, වාදයක්, වස්තුවක්, සම්පතක්, ශරීරය වුණත් අතහැර දාන්න පුළුවන් ශක්තිය තියෙනවා. දැන් මමත් මේ අසනීප හැම වෙලාවෙම ධර්ම අවබෝධයේ වෙච්ච අවස්ථානවල පස්සේ මේ මැරෙන්නම වගේ ගිහිල්ලා තියෙනවා. මරණ ආසන්න වගේ ස්වභාවයන් වලට පත් වෙලා තියෙනවා මේ වාර ගණනාවකදීම. නමුත් ඒක අත්හරින ලේසි. ඒක පාරක් ඩෙන්ගු හැදිලා මුළු කාලය අවුරුදු 10කට විතර කාලෙ මැරෙන්නම ගියා. දන්නේ නැතුව කාලයක් ගතලා තනියම හොස්පිටල් එකට ගිහිල්ලා ඉන්න කියලා දොස්තරට අඬ ගහලා කිව්වා, "ඩොක්ටර් බලන්න දෙයක් නැහැ, මැලේරියාව නේ ඩෙන්ගු." කියලා කිව්වා මම. ඉතින් ඩොක්ටර් එක කොහොමද දන්නේ කියලා. මම කෝ ඉන්න ප්‍රදේශයේ අනුමයි ලක්ෂණ අනුමයි. ඉතින් ඩෙන්ගු තමයි වෙන මොකක්වත් නැහැ කියලා. ඉතින් බෙහෙත් පෙති කෝස් එකක් දුන්නා. කෝස් එකක් දුන්නාම මුකුත් සාත්තු සප්පායන් අර ප්ලේට්ලට් මේ ප්ලේට්ලට් මොකක්වත් නැහැ ගොඩාක්. හොඳට හැගෙන මොකක්වත් තානියක් නැහැ. ඉතින් අර සුරුවල් සරණේ ගොඩාක් කොහොමද ස්වභාවය. ඊළඟට නිකන් ඉදි මේ ඇවිදගෙන යද්දි සර්පෙක් කෑව පාරයි නේද පෑගිලා හොයන දවසේ. ඒක නම් තාපොඩ්ඩේගේ ලේඩිස් ඩොක්ටර් කෙනෙක් නේ, පුහුණු වෙන එක්කනේ තාපොඩ්ඩේ මරණව මාව. ආම්දුරංග මේ පත් ඇහෙද්ද මොකෙද්ද කාලා තියෙන්නේ මේ මේ ඔබ වහන්සේ මේ මම ස්වාට්වරල යන හෙට උදේලේ චෙක් කරලා බේත් දෙන්නම් කිව්වා. කොහොමද වැඩි සර්පයක් ආපු එක්කනට හෙට උදේලේ චෙක් කරලා බේත් දෙන්න? ඇය 4-5 යනකොට මැරෙනවා. මම ආව ડોක්ටර්ගේ මෙයාදර ඇඳේ ඉඳලා හෙට උදේ පෙට්ටිය ගෙදර යන්න වේද දන්නේ නැහැ කියලා. මොකද මට ඒ වෙලාවම පෙවුණා මේ ડોක්ටර් කියන විදිහට මම මෙහෙම වික්ෂරෝවලට යනවා. වික්ෂරෝවලට ගියාට පස්සේ රෑ 11-12 විතර වෙනකොට මී යනවා. ඊට පහුවෙන්ද උදේ පෙට්ටිය ගෙදර යනවට පේනවා. ඉතින් අර මට පෙනිච්ච දේව මම ડોක්ටර්ගෙන් ඇහුවා මේ අදර ඇඳේ ඉඳලා හෙට උදේ පෙට්ටිය ගෙදර යන්න වේද දන්නේ නැහැ කියලා. ඊට පස්සේ මම ප්‍රතික්ෂේප කළා. ඒ වික්ෂරෝවලට යන ඉඳ පැත්තකට වෙලා හිටියා. ඇත්තකට වෙලා ඉන්නකොට ඊට පස්සේ මම අපිව ගණන් ගන්නෙත් නෑ. දැන් අපි කියන දේ අහන්නේ අපි ඒක ගණන් ගන්න ලෑස්තිත් නෑ. අපි දන්නවනේ අපේ තියෙන අවදානම. මේ වෛද්‍යවරු කියනවා කියලා මේ හැමදෙස්සෙම මොඩිය වගේ බාර ගන්න යන්න බෑ හැමදේම. මොකද තමන්ගේ ජීවිතේ තමන්ට තමයි අයිති. ඒගොල්ලන්ගේ තීන්දුවම තීරණයම හරි කියලා හිතන්න යන්න බෑ. මැරෙන සිද්ධ වෙනවා. ඊට පස්සේ මම ඩිංගක් කළා. ඉන්නකොට මම ડોක්ටර් කෙනෙක්ගේ නමක් කියලා ඇහුවා. ලංකාවේ බොහොම ප්‍රසිද්ධ ડોක්ටර් කෙනෙක් ඉන්නවා මේ ડોක්ටර් කොල්ලුරේ කියලා. එයාගේ නම කියලා ඇහුවාම ඒගොල්ලෝ ඔන්න පොඩ්ඩක් ගැස්සුණා. ගැස්සලා ඇහුවා, "හාමුදුරුවෝ ડોක්ටර් අඳුරනවද?" මම කිව්වා, "ડોක්ටර් අඳුරනවා. අපේ දායකයෙක් මම බණ කියන මම ආවොත් එන්න මට කියලා දෙන්න කෝල් කරන්න කියලා." ඒකයි මම ඇහුවේ. මට පොඩ්ඩක් කෝල් එකක් ගන්න ඕන. ඒගොල්ලෝ අන්න සැලකිලිමත් වුණා. අද වල්නකොට ඒගොල්ලන්ගේ ප්‍රධානියා ඊට පස්සේ ඔන්න ඉහළ ඉන්න තව දෙවෙනියෙක් ඉන්න හාමුදුරනේ මේ ඩොක්ටර් නම් නෑ දැන් මේ අහවල් කෙනා ළඟට දාන්නම් කිව්වා මේ හාමුදුර කොහෙන්ද කියලා වහාම ආවල් අහවල් තන හාමුදුර කෙනෙක් කිව්වා බලනකොට ඒ ඉන්න ඩොක්ටර් සර්ට මම බන එහෙමත් කියලා තියෙන පිරිසක් ඒ ඊට පස්සේ ඔන්න මාව අරගෙන ඒත් මම හාමුදුරුවන්ගේ කලබලේ නිසා වෙන්නේ නැති යෝග කියලා කරලා මට මේ සාමාන්‍ය ඇඳක් දෙන්න හැදුවේ දෙන්න හැදලා පොඩ්ඩක් ටෙස්ට් කරලා බලනකොට ඒගොල්ලෝ කියන්නේ ගලා නෑ හාමුදුරු දැඩි සත්කාරයකට දාන්න ඕනේ. ඒකවල දැඩි සත්කාරයකට හිතවත්කමට දාන්නේ නෑනේ. නොදෙට දාන්නේ නෑනේ. ඒවල දැඩි සත්කාරයකට දාලා පැය 24ක විතර බෙහෙත් කෝස් එකක් කළා. ඒකවල දැඩි සත්කාරයකට දාලා පැය 24ක බෙහෙත් කෝස් එකක් කරන්න ඕන හාමුදුරු කෙනෙක්. ඈ හෙට උදේ බ්ලඩ් ටෙස්ට් කරලා ලේදෙන් අරගෙන කියනවා මොකද වෙන්නේ? ඉවරයි. ඒ ඊළඟ දැඩි සත්කාරයකින් බෙහෙත් ප්‍රතිකාර කරලා කිව්වා තව පැය දෙකක් පහු වුණා නම් හාමුදුරනේ ඔබ වහන්සේ අනිත් කරන එක අමාරුයි කියලා කිව්වා. මොකද අර මොලේට විස ගියා නම් මේ ඒක කණේක කරන්න අමාරුයි. තත්ත්වයක් ඇති වෙනවා. ඒකට ඒක ධර්ම අවබෝධ වෙච්ච සමය. ඒකේ ඉන්න අර මේ ප්‍රධාන මේ ස්ටෝන්ලාට එහෙම මම කිව්වා වටිනා කියන හාමුදුරුවනේ මැරෙන්න දෙන්න එපා කියලා. නෑ නෑ ඔබ වහන්සේ මැරෙන්න දෙන්නේ අපි මේ බය වෙන්න එපා කියලා කිව්වා. මම බය නැහැ. ඉතින් නිකම්ම මැරෙන්න දෙන්න එපා. රටට වැඩක් ඇති හාමුදුරුවනේ තරුණ හාමුදුරුවනේ. මම අවබෝධ කරගෙන තියෙන ලෝකෙට යම් මේවරක් කරන්න ඉන්න හාමුදුරු කෙනෙක් මැරෙන්න දෙන්න එපා. නෑ නෑ ඔබ වහන්සේ මැරෙන්න දෙන්නේ නැහැ. ගම්පා හොස්පිටල් එකේ අලුත් බිල්ඩින් එක හදපුම කාලේ. තට්ටු ගන්න කුස එකක් තියෙනවනේ. ඒක අලුත් හදපු අලුතම කාලේ. විවෘත කරපු සමයම වගේ. ඉතින් ඔහොම අර ඒ අවස්ථාවට කියද්දී දැන් මේ මම බේරෙන්න හදන්නේ මේ මම මරණයට බය නිසා නෙමෙයි මම කිව්වේ බේරන්න කියලා. මේ ලෝකෙට දහමක් දෙන්න පුළුවන් පණිවිඩයක් දෙන්න පුළුවන් කෙනෙක් කියලා. ඉතින් කවුරු හරි කෙනෙක් මගේ දිහා බලනවා නම් බල්ලා කියනවා නම් අන්න ඇත්තට ලොකු පන්සලක් කියනවා. ආර වගේ ලොකු වාහනයක් පාවිච්චි කරනවා. ඔය හරි ඉරිසියයි මේ හාමුදුරුවෝ පොඩ්ඩක් ජීප් එකක් එහෙම පාවිච්චි කරනවා. හරි තරහයි. කියන ඒ මොන තරම් අඩු මානසික මට්ටමකින් හිතන මිනිස්සුන්ට විතරයි ඒ සිතුවිලි පහළ වෙන්නේ. නැත්තම් මේ යකඩ ගොඩවල් කුණු ගොඩවල් අලිවෙමලා කෙළ පිටක් සේ අහක දාන දේවල් මේ ඔක්කොම. ඒ අර දුප්පත් නොදියුණු දියුණු වෙමින් පවතින රටකට හරි ලොකු දේවල් ඒවා. ඔය සිරිරටවල් වල ඉඳලා ආපු අයට මේක ගහන්න නැහැ. මොකද ඒගොල්ලෝ සාමාන්‍ය විදියට හැමතැනම ඒක සමානව දැකපු දේවල්නේ. ඉඳපු දේවල් ඒකේ නැතිම ඒක සාමාන්‍ය දෙයක් යාන වාහනයක් ගොඩ නැගිල්ලක් දේවල් මෙහෙනේ මේ රත්තරන් චේන් කෑල්ල දාලා බේස්ලට් එක දාලා මුද්ද දාලා හක්කට රත්තරනින් දතක් දාලා ඒක පෙන්න ඉන්න මිනිස්සු ඉන්නවනේ අර මුදලාලි නේද රත්තරන් දතක් දාලා ඊයේ මුදලාලි ගණන් කියලා අහුවම දත පෙන්නන්න පොඩ්ඩක් ඒ පැත්ත උස්සලා කිව්වොත් 2.50 කියලා ඊට පස්සේ ඒක ඉල්ලපු මිනිස්සයා කිව්වලු මේ එහෙනම් මුදලාලි මට ඕක දෙන්න කියලා ඉවරලා දත් දෙකම පෙන්නවලු මේවලා. ඉතින් ඒ වගේ මිනිස්සු බාල මිනිස්සු ඉන්නේ. එතකොට මේ ලෝකයේ තරඟේ අවසන් වෙච්ච කෙනෙකුට මේ භෞතික ලෝකයේ කිසිම දෙයක් අගයක් නෑ. ඒවයින් ලොකු මහන්තත්තකම් පෙන්වන්න යන්නේ. ඒකේ වැදගත් කරන්න. ඒකේ තියෙන ඒක ප්‍රායෝගික අවශ්‍යතාවය විතරයි තියෙන්නේ. මේ පහසුව විතරයි තියෙන්නේ. ලෝකයේ දේවල් අභියෝගයක් නෙමෙයි. ඒවා තිබුණත් එකයි නැතත් එකයි. තියෙන දේවල් තියෙන තැන්වල තියෙවිච්චරයි. බුදුහාමුදුරන්ට නොයෙකුත් දේවල් පූජා කරා. තියෙන තැන්වල තියෙන දේවල් තියෙන විදියට තිබ්බා ඉච්චරයි. ඒ ආධ්‍යාත්මික සිත නොඇලීම ලේසියෙන් දකින්න බෑ. තව ධර්ම අවබෝධ කරගත්ත සිතකට විතරයි ඒක දකින්න පුළුවන්. අවබෝධ වුණයි කියලා කෙනෙක් හිතුවාම හිතන්න එපා මේ එයා සම්පූර්ණේම පූර්ණත්වයෙන් අවබෝධ වෙනවායි කියලා. එක එක සීමාමායින් වලින් තමයි අවබෝධ වෙන්නේ. දැන් විභාගයක් පාස් වෙනකොට අපි කියන්නේ එක එක සීමාවන් වලින් විභාගේ පාස් වුණා කියලා. විශිෂ්ට සම්පාන හතරක් එහෙම නැත්නම් අටක් ඇතුව ඔන්න පාස් වුණා කියලා කියනවා. ඊට පස්සේ විශිෂ්ට සම්මාන මෙපමණයි, සාමාන්‍ය සමාර්ථ මෙපමණයි ඕම කියලා කියනවා. ඒ වගේම යන්තම් පාස් එක, ඒ වගේම ෆේල් එක මිනිස්සුන්ට ලැබෙනවා. ඒ වගේ තමයි මේ ධර්ම අවබෝධය තුළදී ඉස්හාම විශිෂ්ට අන්දමින් ඉහළින්ම දර්ශනයට පත් වෙන අය, මද වශයෙන් දර්ශනයට පත් වෙන අය වශයෙන් කොටස් 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 ප්‍රභේදන හැදෙනවා. ඒක කොයි තත්ත්වයේ හිටියත් එයාට ඒක තවදුරටත් පැහැදිලි කරගෙන යෑමෙන් පූර්ණත්වයට පත්වීමේ හැකියාව තියෙන නිසා තමයි ධර්මෙහි ධම්මානුපස්සනාවෙහි යෙදෙන්න දාර්ශනිකත්වය හැමදාම වඩන්න, සද්ධර්ම ශ්‍රවණය කරන්න, යෝනිසෝ මනසිකාරයේ යෙදෙන්න, ජීවිතය දකින්න, ජීවිතය දමනය කරගැනීමේ ශක්තිය තමා තුළ තහවුරු කරගන්න, වර්ධනය කරගන්න, ලෝකයේ අභිභව දකින්න මේ මහා නුවණ ප්‍රඥාව වඩන්න. ඒට ඔබේ සාර්ථකත්වය ලබා වේ. එනිසා තමයි දේශනා අහපු අයත්, මද වශයෙන් දියුණු වෙච්ච අයත්, ඒ වගේම දියුණු වෙන්න බලන අයත්, අවබෝධ නොවූ අයත්, මේ හැම දිනාම තව තවත් ධර්මයේ කියමින්, දෙසමින්, ශ්‍රවණය කරමින්, දවේශණය කරමින්ම ඉස්සරහට යන්නේ තමන්ගේ නුවණ, තමන්ගේ සිත තව තවත් පැහැදිලි කරගැනීමේ අභිප්‍රාය මුල් කරගෙන ඒකේම වෙන්න ඕන. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි.